සාධූ සාධූ සාධූ
Recording in progress.
ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගෙන් අවසරයි. අද අප රැස්ව සිටින්නේ සතිපතා පැවැත්වෙන යෝගාවචරයන්ගේ කමඨහන් ගැටළුවලට අවවාද ලබා ගැනීම සහ ධර්ම දේශනා වැඩසටහනටයි. පුරුදු පරිදි මුලින්ම යොදාගෙන තියෙන්නේ කමඨහන් ප්‍රශ්න සාකච්ඡාවයි. ගෞරවනීය ධම්මකුසල ස්වාමින් වහන්සේගේ දෙපා නැමද ඉතා ගෞරවයෙන් මම ආරාධනා කරනවා කමඨාන් ගැටළු වලට අවවාද ලබා දෙන මෙන්. සාදු සාදු සාදු. උපාලි උපාලට ප්‍රශ්න දෙකක් ලැබිලා තියෙනවා කියනවා, ඉදිරිපත් කරන්න පුළුවන්ද?
පුළුවන්. හොඳයි. උදේ සාදු සාදු සාදු. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
තෙරුවන් සරණයි.
ප්‍රශ්න ඉදිරිපත් කරන්න අවශ්‍යයි. පළවෙනි ප්‍රශ්නය, තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සතිමත් වීම සිනිඳු වූ හුස්ම රැල්ල තරමක් ඉහළට ඇදී යනවා. ඒ බව නොදැනී ගොස් පිම්බීම හැකිලීමට මාරු වී ඒවාද කෙටි විය. කයට දැනෙන දැනීම් වල ස්වභාවය අඩුය. නොදැනෙන දේ තුල සිට දැනීමකට මාරු වන්නේ කායික අරමුණකටේ. පසුගිය දවස්වල ප්‍රීතිමත් නිදහස් විවේකී භාවයේ ප්‍රකටව දැනුණා. වෙනස් වී ගොස් සිතුවිලි අධික වුණා. සැලකිල්ලෙන් සිදුවෙන දෑ බලා සිට අතහැරුණා. සමහර වෙලාවට ප්‍රයත්නයක් දරන්න වුණා. ලද විවේකී බව වෙනත් මානයකට ගිය බව වටහා ගත්තේය. දැනීමක්ද නොදැනීමක්ද යන්න තෝරාගත නොහැක. ලැබෙන දේ දරා ගනිමින් යනවා. උපදෙස් පතමි. පින් සිදුවේවා. නිවනින් සැනසේවා. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඒ විදිහට කරගෙන යනකොට මේකේ වෙස් පෙරලියක් තමයි දකින්න පුළුවන්. අර හුස්ම තියුණ එක කොහොමද සිවුම් වෙලා ගිහිල්ලා පිම්බීම හැකිලීමට මාරු වෙන්නේ? ඊට පස්සේ අර විදිහට නොදැනෙන දැනීමක නොදැනෙන දෙයක ඉඳලා දැනීමකට මාරු වෙන්නේ අර විදිහට හිත තුළ විවේකයක් පීතියක් තිවිලා ඊට පස්සේ කොහොමද ඒක හිතවිලි බහුල කලබලකාරී ස්වභාවයකට පත් වෙන්නේ කියලා. ওই විදිහට නැවත නැවත මේකේ මේ වෙස්පෙරලිය තමයි දකින්න ලැබෙන්නේ. ඉතින් ඒක ලං වෙලා බලන ගතියක්, හොඳට නිරීක්ෂණය වෙන ගතියක් තියෙනවා. ඒක හොඳයි. ඒක සුබ ලකුණක් කියලා අපිට අරගන්න පුළුවන්. ඊට පස්සේ මේ දිනදා ජීවිතෙත් ওই විදිහේම වෙස් පෙරලියක් මේ හිත තුල තියෙනවා. විටක සතුටින් විවේකයෙන් වැඩ කටයුතු කරගෙන යද්දී තවත් විටක ආතතිගත වෙලා ඒ වැඩ කටයුතු වල නියත වෙනවා. ඊට පස්සේ තවත් වෙලාවකට දුකෙන් ඉඳද්දි තවත් වෙලාවකට අර විදියට සතුටෙන් ඉන්නවා. ඉතින් ඔන්න ඔය විදියට නැවත නැවත මේ එදිනෙදා ජීවිතෙත් මේ වෙස් පෙරලිය දකින්න පුළුවන්. ඒක බලනා සුළුව කල් ගෙවීම තමයි ක්‍රමවේදය. ඔය විදියට වාඩි වෙලා ඉන්න වෙලාවේ විතරක්ම නෙමෙයි, අනිත් වෙලාවෙදිත් ඔය විදිහේම ක්‍රියාවලියක් සිද්ධ වෙනවා. අවධානය යොමු කරොත් ටික ටික අපිට දැන හඳුන ගන්න පුළුවන්. ඒ විදිහේ උත්සාහයක නිරත විය යුතුයි. සාමාන්‍යයෙන් උත්සාහවන්ත වෙලා මේ පුහුණුවට යොමු වෙලා කරන කෙනෙක්. ඉතින් ඒ විදිහේ මේ පුහුණුව එදිනෙදා ජීවිතේටත් මේ වෙස්පෙරළිය දක්නා සුළුව කල් ගෙවීමක් යොදා ගන්න පුළුවන්ද, යොමු කරවන්න පුළුවන්ද කියලා බලන්න.
මයි ස්වාමීන් වහන්සේ සාදු සාදු සාදු. ඊළඟ වார்த்தාව, තෙරුවන් සරණයි ගරු ස්වාමීන් වහන්ස. මම කලක සිට ආනාපාන සතිය වඩන යෝගියෙක් මි. දිනපතාම සතිය වඩන්නට උවමනාවක් තිබුණත් සමහර දිනවල අවිවේකී බව නිසා මගහැරෙනවා. පසුගිය දිනක පර්යංකේ ආනාපාන සතිය වඩන විට ශරීරය ගැන දැනීම අත්වලින් පටන්ගෙන පහළටත් ඉහළටත් නොදැනී ගියා. නාසයට ඉහළත් පහළත් සියලුම දැනීම් නැති වී ගියා. මෙසේ විනාඩියක් පමණ ගත වී තදගතිය ඇති වී නැවත සාමාන්‍ය සමාධි තත්ත්වයට පත් වුණා. ඔබ වහන්සේගේ උපදෙස් ප්‍රාර්ථනා කරමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී දීර්ඝායුෂ ලැබේවා. සාදු සාදු සාදු.
හොඳයි. එතකොට ඒ විදිහට අපිට මේ ඇති දේවල් ඇති කියලා මෙච්චර කාලයක් විශ්වාසය තියුණු දේවල් ඔන්න නැති වෙලා යනවා. එතකොට දැන් ආධුනික යෝගියෙක් කල්පනා කරනවා, කොහොමද මෙහෙම ඇඟේ කොටස් නොදැනී යන්නේ, මොකක් හරි කරදරයක් අත් වුණාද කියලා. ওই විදියට ඔබලා බලනවා, අතගාලා බලනවා. ඒ විදියේ තමයි ඒකට මුහුණ දෙන්න. නමුත් අපි හිතමු කාලයක් තිස්සේ නැවත නැවත මේක පුරුදු වෙනකොට අන්න මේ මේ දේවල් වලින් නොසැලී දිගට සිහියක් ප්‍රතිපදාවක් වඩා ගන්න පුළුවන් හැකියාවක් අන්න මතුවලා එනවා. ඒක තමයි අවශ්‍ය වෙන්නේ. එතකොට අර ශරීරයට උනත් අර කලින් තිබුණු පේමේ ආසාව, ඒ දැඩි ග්‍රහණය පොඩ්ඩක් වෙනස් වෙන්න, පරිවර්තනය වෙන්න පුළුවන්. මේ ශරීරයේ කොටස් පවා මේ විදිහට කොහොමද නොදැනී යන්නේ, ටික වෙලාවකට අතුරුදන් වෙන්නේ කියලා මේ දක්නා සුළුව ගත කරන කෙනෙක්ට. ඉතින් ඒ විදිහේ ක්‍රමවේදකින් තමයි මේකට තියෙන මේ දැඩි ග්‍රහණය, මේ බන්ධනය ටික ටික ලිහිල් කරන්න, ටික ටික දුර්වල කරන්න පුළුවන් වෙන්නේ. ඒක ක්‍රමානුකූලයි. කොහොමද අර දැඩි ශරීර ආශාවක් සහිත කෙනෙක් ටිකෙන් ටික මේ වගේ අත්දැකීම් හරහා යනකොට ඒ ආශාව සම්පූර්ණ බහා තැබුවයි කියලා කියන්න බෑ. එහෙමම නෑ. ඒ වෙනුවට ටිකක් විතර නිකං වෙනසක් බාර ගැනීමක්, ටිකක් විතර මේ ආශාව දුර්වල වීමක් මේ තුළ දකින්න පුළුවන්. ඒක හොඳ දෙයක්. ඒක මේ විදිහේ ප්‍රතිපදාවක යෙදෙන කෙනෙක්ට ප්‍රයෝජනවත් දෙයක්. ඔතනින් ওই වැඩේ නතර වෙන්නේ නැහැ. ඒ වෙනුවට මේ හිත කය කියන දෙකේම මේ විදිහේ විවිධ වෙස් පෙරලි, විවිධ පරිවර්තන මේ ක්‍රියාවලිය තුළ, මේ පුහුණුව තුළ කෙනෙක්ට දැක දැන ගන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ නැවත නැවත යෙදීමම තමයි. එතකොට සාමාන්‍ය මේ පුහුණුව ගත්තොත් ගොඩ දෙනෙක් හිතනවා මේ අර නිකන් කොහොමද කියන්නේ කෙටි දුර දුවන තරඟයක් වගේ මේකේ යෙදෙන්න. කෙටි දුර තරඟයක් සාමාන්‍යයෙන් මීටර් 100 400 දුවනවා වගේ වේගෙන් දුවලා මේක ආහාර කරන්න බලනවා. නමුත් ඇත්තටම මේ ප්‍රතිපදාව දිහා බැලුවාම, ඒ අත්දැකීම් දිහා බැලුවාම මේක නිකන් අර මැරතන් තරඟයක් වගේ දෙයක්. මීටර් කිලෝමීටර් ගණනාවක තරඟයක්. එතකොට හැම වෙලේම නිකන් අර තියෙන්නේ අර තමුන් කොහොමද මේකේ මේ වේගය, ශක්තිය පවත්වන්නේ කියන උත්සාහයක් තමයි තියෙන්නේ දිගට. අර විදියට කාර්ය බහුල වෙලා දවස් දෙකක් මගහැරෙන්න පුළුවන්. එහෙම වෙන්න පුළුවන්. අපි කවුරුත් මිනිස්සුනේ, අපිටත් විවිධ වැඩ කටයුතු යෙදෙනවානේ. එතකොට එහෙම මගහැරෙන්න පුළුවන්. නමුත් ඒ දවසක දෙකක මගහැරීම ස්ථිර මගහැරීමක් බවට පත්විය යුතු නැහැ. අන්න ඒක තමයි ක්‍රමවේදය. අර මැරතන් තරඟයක වගේ මේක නිකන් පොඩ්ඩක් අවේගය අඩාල වුණාට කමක් නැහැ. අර වේගය තියාගෙන, ඒ එනර්ජි එක තියාගෙන යන්න ඕනේ. තනිකර මේකේ තියෙන්නේ අර ෆේසිං වන් සෙල්ෆ්. අර විදියට කොහොමද වේගේ පාලනය කරගෙන තමුන්ගේ ශක්තියත් රැකගෙන යන්නේ කියන උත්සාහය. ඒ විදිහ උත්සාහයක් තියෙන්නේ. ඒ මැරතන් තරඟවලත් ඉන්න ෆේස් මේකර්ස්ලා කියලා ජාතියක්. ඒගොල්ලන්ගේ ජොබ් එක තමයි අර කිලෝමීටර් 10 දුවනවා නම් 10 දුවන්න නෑ ඒගොල්ලන්ට. ඒගොල්ලෝ තියෙන්නේ 5ක් දුවනවා මේ වේගෙන්. ඒ තමයි ඒගොල්ලන්ගේ ටාගට් එක. අර වෙන කට්ටියකට තමයි ඒගොල්ලෝ සේවය කරන්නේ. අර විදිහට කිලෝමීටර් 5 තරඟේ 10 තරඟේ 5 මේ වේගෙන් දුවන්න පුළුවන්ද කියලා ඒගොල්ලෝ ඒකෙන් දුවගෙන යනවා. ඉතින් එහෙම කට්ටියත් මේ ප්‍රතිපදාවේදීත් අපිට දැක දැන ගන්න පුළුවන්. අර ෆේස් මේකර්ස්ලා ඉන්නවා. ඒගොල්ලොත් එක්ක යන්නත් පුළුවන්. ඒගොල්ලෝ අපිව පහු කරගෙනත් යනවා. කමක් නැහැ. කමක් නැහැ. ඒක ඒගොල්ලන්ගේ ක්‍රමවේදයට ඒගොල්ලෝ යයි. අපිට පුළුවන් ද මේ ශක්තියත් රැකගෙන දිගට පවත්වන්න මේ පුහුණුව ප්‍රතිපදාව කියන උත්සාහය තමයි තියෙන්නේ. සාමාන්‍ය ගත්තොත් මේක මේ කාලෙත් එක්ක කාලෙට එරෙහිව කරන සටනක් වගේ තමයි. කොහොමද මේකේ යෙදිලා දිගට මම කල් ගෙවන්නේ? නිතිපතා සක්මනක් පරියන්කයක් කරගෙන එදිනෙදා ජීවිතෙත් යම් කිසි විදියක සිහියක් පිහිටවාගෙන අර වැඩ රාජකාරී කාර්ය බහුල දේවල් අතරේ මේක දිගට පැවැත්වීමක්. දිගට පැවැත්වීමක් කරොත් කාලය විසින් ඔප්පු කරනවා වැඩේ සාර්ථකයි කියලා. එහෙම නැත්නම් කෙටි කාලීන උත්සාහයවල් තියෙනවා, ඒගොල්ලෝ ටික දවසකින්ම අත්හැරලා දාලා ගිහිල්ලා වෙන තැනක්, වෙන පුහුණුවක්, වෙන ගුරුවරයෙක් ගැන අපේක්ෂාවකින් එතනත් ටික දවසක් කල් ගෙවනවා. එතකොට ඒ විදිහට උත්සාහ කිරීම එච්චර සාර්ථක නෑ. තැන තැන යමින් ඒ ක්‍රමවේද හොයමින් කල්ගත කිරීමක්. අලුත් අලුත් අත්දැකීම් හොයාගෙන යනවා වගේ සාමාන්‍ය නේද? අපේ ජීවිතවල පුරුද්ද ඒක තමයි. එකම දේ කාලයක් යනකොට හරිම එපා වෙන සුළුයි. එපා කරනා සුළුයි. අර මුලදී එන පේමෙන් බැඳගත්ත නෝනා මහත්තයා වුණත් අවුරුදු 20ක් 30ක් යනකොට එපා වෙනවා. එපා වුණාට පස්සේ ඔන්න වටපිට බලනවා. වෙන කෙනෙක් ගැන ප්‍රේමයක් ඇති කරගත්තොත් නම් අන්න නැවතත් අර පරණ පුරුදු එනර්ජි එක ගන්න පුළුවන් කියලා. එහෙම ඉතින් වටපිට බැලුව හැකි නිවිද දේවල් ඔස්සේ මුලා වුණ හැකි. නමුත් ක්‍රමවේදය තමයි මේ ගත්තා වූ පුහුණුව මේ විදියට මාස කීපයක් අවුරුදු කීපයක් දශක කීපයක් හරි කමක් නැහැ පවත්වන්න පුළුවන් නම් අන්න කාලය විසින් ඔය ප්‍රතිපදාව සත්‍යයි මේ පුහුණුව නිවැරදි කියන සහතිකය අපිට ලබා දෙනවා. ඉතින් ගොඩ දෙනෙක්ට එහෙම ශක්තියක් නැහැ. ගොඩ දෙනෙක් ෂණික පිළිතුරක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ෂණිකව මේක පරිවර්තනය කිරීමක් තමයි බලාපොරොත්තු වෙන්නේ. ඉතින් ඒක එච්චර සාර්ථක නැහැ. මොකද සංසාරයක් පුරාවට ආපු ක්‍රියාවලියක් නෙමේ වලකාලන්න හදන්නේ. එතකොට ඒ වේට් එක දීලා කරන්න වෙනවා. ඒකින්ද මේ කරන්න බෑ අමාරුයි කියන එකම නෙමෙයි මම මේ කියන්නේ. ඒ වෙනුවට නිතිපතා යෙදෙමින් කාලයක් තිස්සේ මේක පවත්වනවා කියන ශිල්පෙන් තමයි මේ ක්‍රියාවලිය ජය ගන්න වෙන්නේ. තමුගේ ශක්තියත් රැකගෙන අර වේගෙත් රැකගෙන කොහොමද යන්නේ කියලා. ඉතින් ඒ සඳහා උත්සාහයක් ගන්න පුළුවන්. අපි කවුරු කවුරුත් ඉන්නේ ඒක තමයි. ඉතින් මේ විදිහට නිතිපතා සතිපතා එකතු වෙලා කතා බහ කිරීම තුළ අපි දන්නේම නැතුව ඒ විදිහේ දුර ගමනක් සඳහා ඉඩකඩ ලැබෙනවා. දැන් මේ වැඩසටහනේ වුණත් දැන් අවුරුදු ගණනාවට කලින් පටන් ගන්නකොට ඒ ආධුනිකව සම්බන්ධ වෙච්ච කෙනෙක් අද ක්‍රමානුකූලව පුහුණු කරගෙන ආවා නම් අන්න ඒ කට්ටියටත් තේරෙනවා දැන් කොහොමද ප්‍රතිපදාව තුළින් තමුන්ට ලැබිච්ච වෙනස පරිවර්තනය කියලා. ඒ විදිහේ සාක්ෂිකාරයෝ ගොඩක් ඉන්නවා. මේ නිස්සාරණවන්නේ දැකලත් නැහැ, මේ පත්තපලත් ඇවිල්ලත් නැහැ. හැබැයි අර දුරස්තව සම්බන්ධ වෙලා මාර්ගස්ත ක්‍රමයට නේද? ඒක තමයි අලුත් වචනේ. මාර්ගස්ත ක්‍රමයට සම්බන්ධ වෙලා තමුන්ගේ පුහුණුව දියුණු පමුණු කරගෙන තියෙනවා. ඒ කට්ටිය සාක්ෂි දෙනවා මේ විදිහට මේ අවුරුදු කීපයක් ඇතුළත මේ මගේ වෙච්ච පරිවර්තනයක් වෙනසක් මේ විදිහට තියෙනවා කියලා. හරියට නිකන් අර මොනවද අර ත්‍රිපිටකයේ තියෙන්නේ තේර තේරි ගාථා කියලා. ඒ වගේ මේකේ තියෙන ඒගොල්ලන්ගේ සාක්කිය තමයි. ඒ ටික කියවලා බැලුවම තේරෙනවා මේ අපි වගේ මිනිස්සු තමයි ඉතින්. අපි වගේම නොයෙකුත් වෙහෙස පීඩාවල් වලට මුහුණ දිච්ච කට්ටිය. සමහර කෙනෙක් තමන්ගේ ස්වාමි පුරුෂයාගේ පීඩා දුෂ්කරතා වැඳ දරා ගන්න බැරුව ඒකෙන් මිදිලාපු කෙනෙක්. තව කෙනෙක් මේ කුස්සියෙන් මම මිදුනා කියලා කියන උදාන වාක්‍යයක්. ඉතින් ওই විදිහේ යථාර්ථයක් තමයි තියෙන්නේ. ඉතින් අපි කාට කාටත් දුර නැහැ ක්‍රමානුකූලව යෙදෙන කෙනෙක්ට අර විදිහට කොහොම හරි මේක එලිලා ඉන්න කෙනෙක්ට ඒ වෙනස පරිවර්තනය දැක ගන්න පුළුවන්. ඉතින් ඒ විදිහ උත්සාහයක් දිගට කරමු කියලා තමයි මතක් කරන්න වෙන්නේ.
එහෙමයි ස්වාමීන් වහන්සේ. සාදු සාදු සාදු. උදේ මට ලැබිලා තියෙන වාර්තා නම් ප්‍රමණයයි.
මට වාර්තාවක් ඇවිත් තියෙනවා.
එක්කෙනෙක් අත උස්සලා තියෙනවා.
මම ඊමේල් එකෙන් ආපු වාර්තාවක් තියෙනවා මම ඉස්සරහ ඉදිරිපත් කරලා ඉන්න. අවසරයි ස්වාමීන් වහන්ස. ගරුතර ස්වාමීන් වහන්සේගෙන් අවසර. සක්මන් භාවනාව. අතුලේ දැනීම් බැලුවා. තදගතිය, උණුසුම, සීතල, බරගතිය, ඇනෙන ගතිය දැනුනි. එක්වරකට දැනුනේ එක් දැනීමක් පමණි. විවිධ තැන්වල තදගතිය වෙනස් ප්‍රමාණ විය. පතුල චලනය සමග විවිධ තැන්වල තදගතිය පමණින් වෙනස් විය. ටික වේලාවකින් පතුලේ ප්‍රමාණය කුඩා වන්නට විය. අනතුරුව පතුල නැති විය. තිත්වලින් පිරුණ පසුබිම පමණක් ඉතිරි විය. මද සතුටක් දැනී නැති විය. පර්යංක භාවනාව. මුල් අරමුණ ආනාපානයයි. කාලය පැය එකයි. සිරුරේ දැනීම්වලට අවධානය යොමු කළා. හුස්ම දෙස බැලුවා. හුස්ම තුනී විය. තදගතිය, බරගතිය, උණුසුම් සිසිල් බව ආදී දැනීම් නැති විය. ඝර්ෂණේ නැති වී පහසු බවක් දැනින. හුස්ම සොයා ගැනීම අපහසු විය. ඉතා පරීක්ෂාවෙන් හුස්ම දෙස අවධානය යොමු කළ විට තදගතිය, බරගතිය, උණුසුම ආදී දැනීම් වේගයෙන් වෙනස් වෙමින් සියුම් ගතිය, තුනී ගතිය, මායිමක් නැති බව දැනිනි. සිතුවිලි පැමිණියේ. ආපසු අරමුණ දෙස අවධානය යොමු කළෙමි. එහි ඌයේ ඇති වී නැති වී යන තිත්‍රාශියක් පමණි. පසුව පිරිසුදු බවක් හා විනිවිද සුළු බව ඇති වී තිත්වලින් වස්තුන් ඇති විය. එදිනෙදා කටයුතු. පාදවල වේදනාව ස්නායුවල තෙරපීමක් නිසා බව දැනගන්නට ලැබිණි. එලෙස අවධානය යොමු කළ විට තදගතිය, බරගතිය, තියුණු බව, හැඹරෙන ගතිය, හිරිගතිය පමණක් දැනීමට පහසු විය. පාදය පැරලයිස් වේවිද, පිළිකාවක්ද, කොරවේවිද ආදී නිසා ඇති වූ බියකරු බව, හුදු සිතිවිලි බව වෙන්ව පෙනිනි. ආතති අඩුවී මහත් අස්වැසිල්ලක් දැනිනි. ප්ලාසිබෝ ඉෆෙක්ට් එක ගැන වෛද්‍යවරයෙකු ලෙස අවුරුදු 32ක් තිස්සේ අසා තිබුණද එය ප්‍රත්‍යක්ෂ ලෙස වැටහුණේ එවෙලේය. සතුටු වේදනාවක් දැනී එයද නැති විය. කෙනෙකුගේ ප්‍රකාශයක් දැක තරහක් ඇති විය. විභජ්‍යවාදය යෙදූ විට වැරැද්දක් වූ තැනක් හෝ වැරැද්ද කළ පුද්ගලයෙකු මේ යැයි සොයාගත නොහැකි විය. ලෝකයේ වැරදියයි යා දෙයක් නැති බව වැටහින මහත් උද්දාමයක් ඇති විය. උපදෙස් පතමි. ඔබ වහන්සේට නිරෝගී සුවය ලැබේවා. වාර්තාව පමණයි.
ඔව්, එතකොට දැන් අපි හිතමු දැන් අපිට මේ පේන ලෝකය, අපි අත්දකින ලෝකය, එහෙම නැත්නම් මේ පතුල කියමුකෝ, හුස්ම කියමුකෝ, ඔන්න ඔය කියන ලෝකය අපේ සත්‍ය ලෝකයේ විදිහට තමයි අපි එදා මේ ධාතුර අත්දැකලා තියෙන්නේ. ඒක තමයි අපි අපේ අත්දැකීම, අපි හිතනවා මේක තමයි, මේ තමයි සත්‍ය. ඒක තමයි අපේ සාමාන්‍ය භාවිතය, සාමාන්‍ය ක්‍රියාකාරීත්වය. නමුත් අපි හිතමු භාග්‍යතුන් වහන්සේ ඇවිල්ලා සඳහන් කරන ඔය පේන දේ සත්‍යයක් නෙමෙයි. ඔය මුලාවක්, මායාවක් තමයි ඔය පේන්නේ කියලා. එතකොට ඒ විදිහට මේ මුලාවක්, මායාවක් කියලා පිළිගන්න අපි කැමති නැහැ. ඒක අපිට සනාථ වෙන්නේ නැහැ. නැ මේක ඇත්තම වගේ කියලා කෙනෙක්ට බැලූ බැල්මට පේනවා නේද? එහෙම පෙනිපෙනි අපි කටයුතු කරනවා. අර වචනේ විදිහට ඇහුවට ප්‍රමාණවත් නැහැ. නමුත් අපි හිතමු භාවනාවක් පුහුණුවක් කරන කෙනෙක්ට මෙන්න මේ විදිහට මේ පතුල කියන දැනීම වේවා, හුස්ම කියන දැනීම වේවා, මේක නැවත නැවත මේක දිහාම බලනවා. මේ ගත්තා වූ එක් අරමුණ දිහාම බලනවා. එතකොට දකින්න පුළුවන් ඒ අරමුණ කොහොමද වෙනසකට පරිවර්තනයකට ලක් වෙන්නේ කියලා. දැන් ඔය ප්‍රകൃතිය වෙන්නේ ඔය තිද්ද නැත්තම් පතුලද? ප්‍රകൃතිය වෙන්නේ ඔය තිද්ද නැත්තම් හුස්මද? අනේ මේ ප්‍රශ්නේ අපි ඇහුවොත් ඕකම තමයි ඔය මායාව එළිවීම කියන්නේ. නේද? දැන් කලින් පතුල තියුණ දැන දැන් තියෙන්නේ තිත් ටිකක් විතරයි. නැත්තම් කලින් හුස්ම තියුණ දැන දැන් තියෙන්නේ ভাইබ්‍රේෂන් එකක් විතරයි. එතකොට කෝකද ප්‍රകൃතිය? එහෙනම් ප්‍රශ්නයක් මතුවෙනවානේ. ඔන්න ඔය ක්‍රියාවලියම තමයි මේ මනසෙන් කරන මේ මායාව දක්නාසුලුව කල් ගෙවීම කියන්නේ. මේක මේ ගත්තා වූ උස්ම දිහා නැවත නැවත බලනවා. එකම අරමුණක් දිහා නැවත නැවත බැලීම තුළ අන්න අපිට මේකේ යථාර්ථය හොයාගන්න පහසු වෙනවා. ඇත්ත හොයාගන්න පහසු වෙනවා. එහෙම නැත්නම් අර පතුල නැමැති එකම අරමුණ, උස්ම නැමැති අරමුණ දිහා හිත නැංවීමක් තමයි සිද්ධ කරන්නේ. ඒක දිහාම නැවත නැවත බැලීමක් තමයි සිද්ධ කරන්නේ. අර විදිහට මේ පතුල නැමැති දැනීම තිත් ටිකක් බවට පත් වුණා. මේ කෝකද යථාර්ථය, කෝකද සත්‍ය කියන සුළුව බලනවා. දැන් ඔය ක්වොන්ටම් ෆිසික්ස් වලත් ඔන්න ඔය කිව්ව විදිහේ තොරතුරක් කතාබහක්ම සඳහන් වෙනවා. මේ මේ අපිට දැනෙන දේවල් මේ දැනෙන දේවල් මේ ඇත්තට දැනෙනවා නෙමෙයි, ඇත්තට ස්පර්ශ වෙනවා නෙමෙයි. පුටුවක වාඩි වුණාම ඒ පුටුව දැනෙනවා නෙමෙයි. ඒ වෙනුවට මේ මේ යම් කිසි මනසෙන් මවපු මායාවක් ඒ විදිහේ දෙයක් තමයි මේ අපිට දනවන්නේ කියලා ওই විදිහ අදහසක් ඒගොල්ලොත් කියන්න උත්සාහ ගන්නවා. ඉතින් මෙන්න මේ මායාව දක්නාසුලුව කල්ගෙවීම තමයි ක්‍රමවේදී. මේ පතුල නැමැති අරමුණ දිහාම බලනකොට ඒක තිත්තිකක් බවට පත් වෙනවා. ඉතින් කෙනෙක් කියන්න පුළුවන් එහෙනම් මේ තිත් තමයි සත්‍ය කියලා. තිත් තමයි යථා ස්වභාවය කියලා. ඒ විදිහේ නිගමනයකට උනත් එළඹෙන්න හදිස්සි වේ යුතු නැහැ. එන්න ඊට පස්සේ අපි හිතමු මේ එක් වරකට එකක් විතරක් අරමුණු වෙනවා කියලා දැනිලා තියෙනවා. ඒ විදිහේ නිගමනයකට උනත් එළඹෙන්න හදිස්සි වේ යුතු නැහැ. සමහර කෙනෙක් කියනවා මට වාරකට 3 4ක් එකවර ගෝචර වෙනවා, අරමුණු 3 4ක් අහු වෙනවා කියලා. එයාටත් අපි කියනවා අන්න එයා කියන්නේ මොකද්ද, පොතේ තියෙන එකට පරස්පරයි, මං අහලා තියෙන වාරකට එකයි කියලා, නමුත් 2 3ක් මේ විදිහට අහු වෙනවා කියලා එහෙම චෝදනා කරනවා. එයාටත් අපි කියනවා හරි ස්ථිරව නිගමනයකට එළඹෙන්න ඕනේ නැහැ. පොතේ කොහොම තිබුණත් තමුන්ගේ භවනා අත්දැකීම ස්වයං වූ ඥානය උතුම් කියලා කර අරගෙන ඒක කරගෙන යන්න කියලා. ඉතින් ඔය කිසිම දෙයකට ස්ථාවරව ස්ථිරව බැස ගැනීමක් නිගමනයකට එළඹීමක් නැතුව නැවත නැවත නිරීක්ෂණය කිරීමක් තමයි සිද්ධ කරන්නේ. විවෘත භාවයකින් නිරීක්ෂණය කරනවා. මේ තිත් තුනත් යථා ස්වභාවය කියලා ගත යුතු නැහැ. ඒ විදිහේ නිගමනයකට එළඹිය යුතු නැහැ. ඒ වෙනුවට නැවත නැවත අන්න ක්‍රමානුකූලව මේ නිරීක්ෂණය දිගට සිද්ධ කිරීම තමයි ක්‍රමවේදය. නිරීක්ෂණය දිගට දිගට කරන්න කරන්න ඔය කී මායාව එළිවීමක් අපිට දකින්න පුළුවන්. ඊට පස්සේ අර විදියට මේ මනසෙන් කොහොමද මේ අනියත බිය දනවන්නේ කියලා බලන්න පුළුවන්. අපි මේ ඇත්තට අපිට රෝගයක් එන්න බැරි කමක් නැහැ. නමුත් ඒ වුණාට හිත තුලින් අපි කොච්චරනම් රෝග සඳහා බිය වෙනවද? ඇත්තට එකක් ආවත් කීවරක් නම් බිය වෙලා තියෙනවද ඒවා පිළිබඳ? ඊට පස්සේ අනතුරක් වේවි, කොර වේවි, මේ විදිහේ බියක් මට ඒවි කියලා ওই විදියට හිත තුලින් අපිව කීවරක් මරවනවද? මේක දැන දැක ගන්න පුළුවන්. ඔය සාමාන්‍ය හඳුන්වනවා එක්ස්ට්‍රීම් ඩ්‍රෙඩර්ස්ලා කියලා. ඒගොල්ලොන්ගේ සත්‍ය වූ අත්දැකීමට වැඩිය අර හිත තුල අත්දැකීම බියජනකයි. අපි හිතමු යම් කිසි රෝගයක් හැදෙනවා. රෝගයක් හැදිලා විඳින වේදනාවට වැඩි වේදනාවක් මෙයා රෝගේ හැදෙයි කියලා බිය වෙමින් විඳිනවා. තාම හැදිලත් නැහැ. හැබැයි ඒ මානසිකව හදාගන්න බිය ඇත්ත රෝගයට වැඩිය වෙහෙසයිලු. ඉතින් ওই විදියට හිත තුලින් නැවත නැවත ලෙඩ රෝග වලින් මැරෙමින්, අනතුරු වලින් තුවාල ලබමින් ওই විදිහට තමයි අපි දිවි ගෙවන්නේ. ඒතට ඒ විදිහේ අනියත බියක් අපි තුල නැවත නැවත මතුවෙලා එනවා, දුක් විඳිනවා. මේ තාම ලෙඩක් ඇවිල්ලත් නැතුව ආපු දවසට කොහොමද ඊදි කියන එක ඒක වෙනම කතන්දරයක් නේද? ලෙඩක් නැතුව මෙහෙමනම් ආපු දවසට කොහොම තියෙයිද කියලා. ඉතින් මේක මේ මනසෙන්ම මවන ක්‍රියාවලියක් වගේ තමයි, මනසම තමයි පෙරටු වෙන්නේ. ඉතින් ඒක දක්නාසුලුව කටයුතු කළ යුතුයි. කොහොමද අර ප්ලසීබෝ වගේ දෙයක් වැඩ කරන්නේ කියලා ටික ටික ඔය කිව්වා වගේ දැක දැනගන්න පුළුවන්. බේත් බිව්වා කියන සංඥාව ඒක තියුණාම භාගයකට භාගයක් හොඳයි. අර සාම්පල් ගෲප් එක වගේම අනිත් කට්ටියටත් හොඳ වෙනවලු. ඒක මාර කතන්දරයක් ඈ. එතකොට ඔය තියෙන්නෙත් ඔය බෙහෙත් කියලා වැඩි හරියක් ඕක තමයි ඉතින්. හෝමියෝපති වල තියෙන්නෙත් ඒ වගේ දෙයක් නේ. ඒ වගේ දෙයක් තමයි. ඉතින් ඔන්න ඔය කියන යථාර්ථය තේරුම් ගන්න තමයි අපි උත්සාහ කරන්නේ. ඒක දැක දැන ගන්න තමයි අපි උත්සාහ කරන්නේ කොහොමද මේ මනස ප්‍රමුඛ වෙන්නේ කියලා. ඉස්සර අපේ බල්ලටත් තියුණ ඔය ලෙඩේම නිකන් මාරාන්තිකයි ඈ. ත්‍රිවිල් එකේ දාගෙන ගිහිල්ලා මේ දොස්තර ගාවට ගියාම හොඳ වෙනවා. ඒක ඒ ට්‍රිප් එක යන්න ඕනේ. තාරපාර පොඩ්ඩක් පෑගෙන්න ඕනේ. එතකොට හරි යනවා. ඒක තමයි වැඩේ. මේ බල්ල රස නීපියන්නේ නැහැ නේ මොකද මේක උස්සන් ඇවිල්ලා තියෙන කියලා ඒ මනුස්සයා අහනවා. ඉතින් ඔක තමයි වැඩේ. ඉතින් ඒක හින්දා අපි බලමු මේ විදියට මේ පුහුණුව කෙදෙමින් මේ යථා ස්වභාවය දැක දැනගන්න. ඒ සඳහා ටිකෙන් ටික උත්සාහ කරන්න කියලා තමයි ඉතින් කියන්න වෙන්නේ. දිගට පවත්වන්න වෙනවා. ඔය 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 නිරීක්ෂණය අවුරුදු ගණන් දශක ගණන් කරන්න පුළුවන් නම් දිනුම් කියලා හිතාගන්න. අවුදේ මහත්තයා මේ කටහඬේ මොකක් හරි අවුලක් තියෙනවද කනෙක්ෂන් එකේ?
ස්වාමින්වහන්සේ සැරින් සැරේට කටහඬ ෆේඩ් වෙලා ආයිත් හරියන ගතියක් තිබුණා. දැන් අන්තිම විනාඩිය දෙක නම් හොඳට කටහඬ ඇහුණා.
මේ කනෙක්ෂන් එකේ අවුලක් නම් පෙන්වන්නේ නැහැ, මොකක් හරි වෙන එකක් දන්නේ නැහැ. හරි.
ස්වාමින්වහන්සේ අපේ වෙලාව නම් පැය භාගයක පිටු වෙන ගිහින් තියෙනවා. තව ලිඛිත ප්‍රශ්නයකුත් තියෙනවා.
අතත් උස්සන් ඉන්නවනේ, කමක් නැහැ, ටක් ගලගමුකෝ ඒ දෙක.
එමන ස්වාමින්වහන්සේ ලිඛිත ප්‍රශ්න ඉදිරිපත් කරන්න. තෙරුවන් සරණයි ස්වාමින් වහන්ස. කලින් අත්දැකීම වූයේ පැතිරුණු හිස් බවකින් දේවල් මතුව නැතිවන වගයි. ඒත් ටික දිනක සිට ඒ හිස් බව හා දේවල් බොඳවීම අතර පැහැදිලි පරතරයක් නොවැටහි. හිස් බව, දේවල් බොඳවීම යන දෙකක් නොව එකක් වගේ. ඒවා එකම තලයක වගේ. හරියට සුදු කැන්වස් එකේ චිත්‍රයක් බලද්දි සුදු පාට හා වෙනත් රේඛා වර්ණ ඔක්කොම එකට පේනවා වගේ. ඒ වගේම බොඳවන දේවල් වල වෙනස අපහැදිලිය. ඒ ඔක්කොම එක වගේ. හිස් බව හා බොඳවන දේවල් අතර වෙන් වූ බව සොයාගත නොහැකි වීම අරහා විතක යම් සියුම් වෙහෙසකි. ඒ වෙහෙස නිසාම හිස් බව හා දේවල් බොඳවීම දෙකක් ලෙස ගැනීම අතහැරේ. නමක් නැති මිශ්‍ර ස්වභාවයකි. එදිනදා ජීවිතයේ සිදුවීම් හමුවේ පෙරමෙන් ගැටලු හෝ ප්‍රශ්න ලෙස නම් නොකෙරෙන එන විදියක් බාර ගන්නා ලෙස කටයුතු කෙරේ. විවිධ සිදුවීම් වලට මුහුණ දීමට පුහුණුවම සවියක් වී ඇත. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
හෝ එතකොට ඔය විදිහට හිස් බවයි බොඳවීමයි මේ දෙකම එකක් කියන වගේ අදහසක් මතුවලා තියෙනවා. ඇත්තටම මේ පුහුණුව යෙදීගෙන යනකොට හිස් බව සහ පිරුණු බව අතර ඇති බව සහ නැති බව අතර ওই දෙක අතර හොමාරෝ දකින්නකොට තේරෙනවා මේ හිස් බව සහ පිරුණු බව අතර වෙනසකුත් නැහැ. ඒ දෙකත් එකක්ම තමයි. ඒ දෙකත් එකක්ම තමයි. එතකොට හිස් බව ස්ථිරයි කියලා ගත යුතුත් නැහැ. පිරුණු බව ස්ථිරයි කියලා ගත යුතුත් නැහැ. ඔන්න ඕක තමයි සම්මාදිට්ඨියට භාග්‍යතුන් වහන්සේ එක්තරා අවස්ථාවක දෙන ඩෙෆිනිෂන් එක. මෙන්න මේ විදිහට මේ හිස් වෙනවා දකින්න කෙනෙක්, හිස් බව නැවත නැවත මතුවලා එනවා දකින්න කෙනෙක් මේ පිරුණු බව පිළිබඳ ස්ථිර ග්‍රහණයක්, ස්ථිර සංඥාවක් අරගන්නේ නැහැ. අනිත් පැත්තෙන් මේ හිස් බව තුලින් දේවල් මතුවලා එනවා, පිරුණු බව මතුවලා එනවා. එතකොට ඒක දක්නාසුළුව වසන කෙනෙක් මේ හිස් බව පිළිබඳ දැඩි මතවාදයක් ගන්නෙත් නැහැ. මෙන්න මේ දෙකෙන් මිදෙන කෙනාව මෙන්න මේ දෙකෙන් මිදුණු මග මම සම්‍යක් දිට්ඨිය විදියට පනවනවා කියලා තමයි සඳහන් කරන්නේ. ඒක නිසා ඔන්න මේ පිරුණු බවයි හිස් බවයි දෙකෙන්ම මිදීමක්, මේ පිරුණු බවත් හිස් බවත් දෙකම එකක් බව හඳුනා ගැනීමක් තමයි මේ ක්‍රමවේදය. ඔය විදිහට මේ බොඳවීමක් සහ හිස් බවක් අතර ගැන කියන්නේ බොඳවීම තියෙන්නේ පිරුණු බවත් එක්කනේ. එතකොට මෙන්න මේ පිරුණු බවයි හිස් බවයි කියන දෙකම එකයි කියන අදහස, එකයි කියන අදහස දක්නාසුලුව කල්ගෙවීමක් තමයි. ඒක නැවත නැවත දකිනකොට ඇත්තටම මේ හිත ඔය දෙකෙන් අත්මිදීමක් සිද්ධ වෙනවා. හිස් බව අල්ල ගත්තොත් ගොඩාක් යෝගීන්ට වරදින තැනක් තමයි. ඒගොල්ලෝ හිස් බව තමයි හොයාගෙන යන්නේ. මේ අරමුණු අඩු විය යුතුයි, හිත විවේක විය යුතුයි. ඒක තමයි මගේ භාවනාව කියලා කියනවා. නමුත් ඒකත් එක කොක්කක්, ඒකාන්තයක්. ඒ අන්තය අල්ලගත්තාම දන්නේම නැතුව පිරුණු බව මතුවෙලා එනවා. ආයක කාසි දෙපැත්ත වගේ තමයි. එකක් ගත්තාම අනිත් එක ඉබේම එනවා. ඒක නෙවෙයි බ්‍රහ්ම ලෝකවල ගියපු කට්ටියට වෙන වැඩේ. ඒගොල්ලෝ හිතුවා ඒක තමයි නිවන කියලා. වැඩේ ගොඩ කියලා. නමුත් මොකද උනේ? ඒකේ ඉඳලා අනිත් දන්නේම නැතුව ආපහු ඇවිල්ලා සංසාරයට වැටෙනවා. ඒ මොකද ඒකාන්තයක් ඇල්ලුවාම අනිත් එක ඉබේම මතුවලා එන හින්දා. එතකොට භාග්‍යතුන් වහන්සේ මේ හිස් බව සහ පිරුණු බව මේ දෙකෙන්ම මිදිනු මගක් පෙන්වන්න උත්සාහ ගන්නවා. මුලදි භාවනානියෝගී කෙනෙක් කිස් බව තමයි තමන්ගේ විවේකයේ විදිහට අඳුනගන්නේ. නමුත් හිස් බවෙත් කොක්කක් තියෙන බව, අර පරණ ගැටේම තියෙන බව යම්කිසි අවධියකදී තේරුම් ගත යුතුයි. අන්නේ අවධිය ගොඩ දෙනෙට මග ඇරෙනවා. ඒක අපරාධයක් ප්‍රතිපදාවේ. ඒක අපරාධයක්. ඒක නිසා තේරුම් ගන්න ඔය විවේක වෙන හිත නැවත දවසක කලබල වෙනවා. එදාට කමටහන සුද්ධ විය යුතුයි. මේ කලබලේ මම බාර ගන්න පුළුවන්ද මට? ඔය තැම්පත් වෙන හිතම නැවත ඇවිස්සෙනවා. එතකොට ඒ ඇවිස්සීම මට බාර ගන්න පුළුවන්ද? අන්නේ බාර ගැනීම තුළ මේ විවේකය සහ නැත්තම් මේ ඇවිස්සීම, එහෙම නැත්තම් මේ පිරුණු බව සහ හිස් බව, මේ දෙකෙන්ම මිදෙන ක්‍රමවේදයක්, පුහුණුවක් මතුවෙලා එවි. ඒ සඳහා උත්සාහවත් වෙන්න කියලා අපි මතක් කරමු.
ස්වාමිනාස ජයන්ති වීරසූරියට පුළුවන් ප්‍රශ්න ඉදිරිපත් කරන්න දැන්.
තෙරුවන් සරණයි ස්වාමිනාස.
ඕකේ අනහරි.
මම සාමාන්‍ය පරිදි එදින හැමදාම පරයන්කය සක්මන කරගෙන යනවා. මේ විස්තරේ එදිනෙදා එකක්. මම ළඟදී මියුසිකල් ෂෝ එකක් බලන්න ගියා. එහෙදී හුඟක් කට්ටිය යාළුවෝ ඇවිල්ලා හිටියා. එතකොට මට දැනුණා අනිත් අය එක ගෲප් එකට එකට එකතු වෙලා වාඩි වෙලා ඉන්නවා, මාව ගණන් ගන්නෑ, මගේ ඇස් මග අරිනවා, ඒ වගේ දේවල් දැනුණා. ඒගොල්ලොන්ගේ ඇඳුම් බොහොම ලස්සනයි, හැසිරීම හරි හොඳයි, හොඳට යාළුවෝ එකතු වෙලා සන්තෝෂ වෙලා හරි හරි බොහොම සන්තෝෂයෙන් ඉන්නවා පේනවා. මට ඒවා දැකුණාම මට ඒගොල්ලන්ගේ ඒකට එකතු වෙන්න මගේ ඇතුළතින් එන කැමැත්තක් දකින්නවා. ඒ වගේම මම ඒකට අකමැති බවත් මන් දන්නවා. ඒ නිසා මට ඒගොල්ලෝ ගැන ඊර්ෂ්‍යාවක් ඇති වුණා. ඒ වගේම මට මගේ මානයක් දැක්කා, ඒගොල්ලෝ පහත් කරලා හිතනවා කියලා මට දැනුණා. ඒ වගේම මම ඒගොල්ලොන් ගැන හිතේ තරහක් ඉපදුණා, මොකද ඒගොල්ලෝ මාව ගණන් ගන්න නැති නිසා. එහෙම කියලා තමයි මට දැනෙන්නේ. පස්සේ මම මේක මගේ කමටහන කරගත්තා. කමටහන කරගෙන පැය දෙකමාරක් විතර ඒක ගත කරා. හොඳින් සතිය පිහිටලා තියෙනවා කියලා දැනුණා. ඒ හැම සිද්ධියක්ම මට හැඟීමක්ම, මට ඇති වෙන හැම හැඟීමක්ම දැනෙනවා. දේවල් දකිනවා, පේනවා, ඇහෙනවා, ඔක්කොම පැහැදිලිව තියෙනවා. ඒ ගැන සතුටුයි. නමුත් අන්තිමට ගත්තාම අර සතිය හොඳින් ඒක හොඳට මාව මගේ ඇතුළාන්තයේ දැක දැක හිටියා කියලා ඒ සතුට තියෙනවා. ඒත් එක්කම නමුත් තාම අර යාළුවන්ට ඇති වුණු ද්වේෂය, ඉරිසියාව ඒවා නම් නැති වෙලා නෑ, ඒක තියෙනවායි කියලා කියන්න කැමතියි ස්වාමීන් වහන්ස. ඔබ වහන්සේගෙන් අදහස් දැනගන්න කැමතියි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්ස.
ඔව් හරි. එතකොට දැන් ওই විදිහේ අත්දැකීමක් මේ හොඳයි. ඉතින් ඒක මියුසිකල් ෂෝ එකකටම ගිහිල්ලා හොයා ගන්න ඕනේ. නිකන් ගෙදරින් දිහාට ඔවා අල්ලන්න හම්බෙන්නේ නෑනේ. ඒකෙන් ඉඳලා හිටලා ඒ වගේ ෂෝ එකකට ගිහිල්ලත් බලන්න පුළුවන් කොහොමද භාවනාව කියලා. එතකොට මේ දැන් ඔය ලෝක සම්මතේ ලෝකේ කට්ටිය බලාපොරොත්තු වෙනවා මේ 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 ආකාරයට අපි හැසිරිය යුතුයි කියලා නේද? කලබල වෙන විය යුතු දෙයට කලබල විය යුතුයි, තරහ ගත යුතු දෙයට තරහ ගත යුතුයි, මේ විදියට ඇවිස්සෙන දෙයට ඇවිසිය යුතුයි කියලා ඒ යම් අපේක්ෂාවක් තියෙනවා. ඕක තමයි සමාජ සම්මතේ. එතකොට ඕක නඩත්තු කිරීමක් පැවැත්වීමක් තමයි සාමාන්‍ය මේ ජීවත් වෙනවා කියන්නේ. මළගෙයකට ගිහම අඬන්න ඕනේ ඈ, අඬලා තමයි පෙන්නන්නේ මගේ තියෙන ප්‍රේමය මේ මැරුණ කෙනාට කොච්චර මම හිතවත්ද කියලා. ඉතින් සමහරු යුතුයකමට වගේ අඬනවා. ඇත්ත දුකකුත් නැහැ. හරි, අඬනවා, අඬලා පෙන්නනවා මම තමයි මේ වැඩියෙන්ම ප්‍රේම කරලා තියෙන්නේ, මේ මළගිය අම්මට වැඩියෙන්ම ප්‍රේම කරලා තියෙන්නේ මම තමයි කියලා අඬලා පෙන්නනවා. හරිද? සමහර කට්ටිය අඬනවා, අයියෝ මහා මේ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා. ඔන්න මා මහම අඬනවා. ඊට පස්සේ මල්ලි කෙනෙක් ආවොත් අනේ මල්ලියේ බලන්නකෝ වෙච්ච දෙයක් කියලා මල්ලි අහම අඬනවා. ඊට පස්සේ ඔන්න අදිටක් ගාලා කුස්සියට ඇවිල්ලා පාන් පෙති දෙකක් කාලා තේ තේ එකක් බීලා ආපහු ගිහිල්ලා අඬනවා. මරු වැඩේ ඒක ඈ. අර අර බ්‍රේක් එක වෙලාවේ නැහැ, ටක් ගාලා පාන් පෙති දෙක ඇවා තේ එකක් බිව්වා ආයි ගිහිල්ලා ඔන්න ෂිෆ්ට් එක පටන් ගන්නවා. ඉතින් ඔන්න ඔය විදිහට මේ ලෝක සම්මතය කියන්නේ ඕක තමයි. සමාජ සම්මතය කියන්නේ ඕක තමයි. මේ මේ දුක හිතුනහම අඬන්න ඕනේ, දුක හිතුන දෙයට අඬන්න ඕනේ, ඇවිස්සෙන දෙයට ඇවිස්සෙන්න ඕනේ, තරහ ගත යුතු දෙයට තරහ ගන්න ඕනේ කියලා ඕක තමයි ක්‍රමවේදය. එතකොට ඕකෙන් ඕකට ගැළපෙන්නේ නැත්තම් අන්න ඒගොල්ලෝ අපිව කොංකරන සුළු ස්වභාවයක්, අපිව මේ විදියට එකතු කරගන්න අකමැති ස්වභාවයක්, මේ විදිය දෙයක් දකින්න පුළුවන්. එතකොට අපි හිතමු ප්‍රතිපදාවකට යොමු වෙච්ච කෙනෙක්, යම් කිසි කාලයක් කරගෙන යන කෙනෙක් ඉන්නේ මෙන්න මේකේ. එයා ද්වේෂ කරනව අරකට, එයා ඉරිසියා කරනව අරකට, මේක නොවිය යුතුයි, මේ 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 මේකට එකතු වෙන්න අකමැති ස්වභාවයක් පෙන්නුම් කරනවා. මේ මේ මෙච්චර කාල මං ඉඳපු එක තමයි, හැබැයි දැන් ඒ ඒ පිරිස එක්ක එකතු වෙන්න බෑ. දැන් මේ විදියට මේ විනෝද වෙන්න බෑ. ඔන්න ඔය විදියට යම් කිසි විදියක නිකන් අරකෙන් දුරස් වෙලා ඉඳීමක්, ඔය වගේ දෙයක් යම් කිසි මට්ටමකදී දකින්න පුළුවන්. ඒකත් හරිනේ. අර විදියට නටන්න ගයන්න යන්න බෑ, මේ විදියට ජොලි කරන්න බෑ, මේවෙන් ඈත් වෙලා මම මේ ප්‍රතිපදාවට කැප වෙලා ඉන්නවා කියන අර්ථේ. හරිද? නමුත් යම් අවධියකදී නැවතත් අර කොහේ ඉඳියත් මට ප්‍රශ්නයක් නෑ, අර පිරිස අතර ගැවසුණත් මට ප්‍රශ්නයක් නෑ කියන පරිවර්තනය අන්න දවසක මතුවෙලා එනවා. කලින් එතන ඉඳී මත් වෙලා බීලා, හැබැයි දැන් මත් නොවී නොබී ඉන්න පුළුවන් අර පිරිස අතරෙම, අර 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 විකාර අතරෙම. ඕකට හොඳම මට මතක් වෙන උදාහරණයක් තමයි අපේ ඉස්සර බැජ් එකේ ඉඳියා ඒ කැම්පස් යන කාලේ කොල්ලෙක්, කොල්ලොම 70ක් ඒකේ ඒ බැජ් එකේ. ඉතින් ඔය ගියාම බොන එක තමයි ඒගොල්ලන්ගේ විනෝදාංශේ, බොන එක තමයි කරන්නේ. එකෙක් ඉඳියා බුට්ට හොඳටම වැඩි වෙලා පුට්ටු කරේ තියාගෙන නටනවා, අර විදියට විස්සු කරනවා. හැබැයි මු බෝ බීලා නැතුව බැලු බැල්මට පේන්නේ නැහැ මු බී හොඳටම බීලායි කියලා. මුගේ දිහා බැලුවම පේන්නේ බොන්නේ නැහැ නොබී. අර බීව් බිව්ව උන්ගේ එපා කරපු ගානට, බිවේ උන්ටත් එපා වෙන ගානට පිස්සු කෙලිනවා. හරිද? අන්න නොබී ඒක කරනවා කියන්නේ අමාරුයි. අමාරුන්ට ඩාන්ස් කරන්නත් පොඩ අම්මෙන් බෑනේ, පොඩ්ඩක් නිකන් පොඩ්ඩක් තියෙන්න ඕනේ. එතකොට තමයි ඩාන්ස් කරන්න පුළුවන්. අර අර මත්තුණු ලෝකෙක, බීපු ලෝකෙක බීලා වගේ ඉන්න නොබී. ඒ කියන්නේ අමුතුම ශිල්පයක්. ඉතින් ඒක කාලෙත් එක්ක මතුවේ යුතුයි. කාලෙත් එක්ක මතු වේවි. තව තව කල් යනකොට අරකට තියෙන ද්වේෂයක් වෙනුවට, ඉරිසියාවක් වෙනුවට ඒකත් එක්කම මුහු වෙන්න පුළුවන් ස්වභාවයක් මතුවෙලා එනවා. එතකොට සාමාන්‍ය ගත්තොත් මේ ප්‍රතිපදාවේ සම්පූර්ණ වීමක් ගත්තහම නැවතත් අර ලෝකෙටම ඇවිල්ලා මිශ්‍ර වෙනවා. අර නිකන් අර කියන්නේ නිකන් අර සෙන් කතාවක කියන්නේ භාවනා කරන්න කලිනුත් කන්ද කන්ද. හරිද? භාවනා කරනකොට කන්ද විනිවිද දකින්නවා. භාවනා කරලා ඉවර වුණාමත් කන්ද කන්දමයි. හරි? ඔන්න ඒ වගේ අර දවසක ඇවිල්ලා මේ ලෝකෙටම මිශ්‍ර වෙලා යනවා. ආ ඒකෙම තමයි ඉන්නේ. හැබැයි ඒකට ඇලිලා නැහැ. රහතෙක් ඉඳියොත් හොයන්න බැරි ප්‍රශ්නේ ඕක තමයි. ඔය පාටියක හොඳට නටාගෙන ඉන්න පුළුවන්. හොයන්න බෑනේ. හොයන්න බෑ. මෙහෙම නම් වෙන්න බෑ කියලා තමයි අපි හිතා ඉන්නේ. නමුත් අර ලෝකෙටම මිශ්‍ර වෙලා ගිහිල්ලා. මිශ්‍ර වෙලා ගිහිල්ලා අන්නේ මිශ්‍ර වීම සඳහා තව කාලයක් යාවි. ඒකට තමුන්ටත් අනුකම්පා කරමින් ඒකට කාලයක් දෙන්න. ඒක ගැටලුවක් නෑ.
හොඳයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ තව ඒක එහෙම කිව්වොත් මම සාමාන්‍යයෙන් කොහොමත් පාටි වල dance කරන්න එහෙම කැමති නැති එකනේ. ඒක හැමදාම තියෙන එකක්. ඉතින් දැන් මේ දැන් වෙලා තියෙන දැන් ඒක තවත් වැඩියෙන් අකමැති. නමුත් ඒ වගේ තැනකට ගියාම ඒවා නොකරන නිසා තමයි ගොඩක් කොන් වෙන්නේ. ඒ නිසා මට යටිහිතෙන් කැමති කර dance කරන්න. නමුත් ඒක කරන්න බෑද?
ඔව්, කමටහනක් විදිහට අරගෙන දවසක dance කළා තමයි හරි. කමටහනකට අද නවන් නටනවා කියලා.
හොඳ වයිස් ස්වාමීන් වහන්සේ බොහොම පිං සිද්ධ වෙන තිරුවන් සරණයි.
උදේ මහත්තයා, හරි අපි ඉස්සරහට යමු.
ගෞරවනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේගේ දෙපා නැමද මම ආරාධනා කරනවා අපු වෙනුවෙන් අද දවසේ ධර්ම දේශනාව පවත්වන ලෙස. සාදු සාදු සාදු.
නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. නමෝ තස් භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. අසුභානුපස්සී කායස්මින් ආනාපානේ පතිස්සතෝ සබ්බ සංඛාර සමතං පස්සං ආතාපි සබ්බදා සවේ සම්මදස්. සම්මද්දසෝ බිකු යතෝ තත් විමුච්ඡති අභිඤ්ඤා වෝසිතෝ සන්තෝ සවේ යෝගාති ගෝ මුනීති
සාදු සාදු සාත්
පින්නත් ස්වාමීන් වහන්ස මෙහෙණින් වහන්ස මේ අවස්ථාවට සම්බන්ධ වෙලා ඉන්න පින්නතුනි අපි මේ ලෝකයක් විදිහට යම් දෙයක් දකිනවා ඒක අත්දකිනවා එතකොට මේ දකින ලෝකේ සත්‍යයයි මේක තමයි නියමාකාර ලෝකය මේක තමයි නියමාකාර අත්දැකීම කියලා ওই විදිහේ අදහසක් තමයි අපි ළඟ තියෙන්නේ සාමාන්‍ය ගත්තොත් මෙන්න මේක තමයි මේ ලෝකය මේක තමයි නියමාකාර අත්දැකීම කියලා ওই විදිහේ මතවාදයක් අපි ළඟ තියෙන බව හැබෑව එහෙම දෙයක් දකිමින් විශ්වාස කරමින් අපි කල් ගෙවන බව හැබෑව. එතකොට අපි හිතමු මේ යම් මායාවක් සත්‍යයක් කියලා දකිමින් මායාවක් පිළිබඳ විශ්වාස කරමින් මායාවක් අදහමින් තමයි අපි මේ ජීවත් වෙන්නේ. එතකොට බුදු කෙනෙක් ඇවිල්ලා අපිට ප්‍රකාශ කරනවා මේ දකින දේ නිවැරදි දේ නෙමෙයි. මේ දකින දේ මායාවක් කියන අදහස බුදුරජාණන් වහන්සේ අපිට කියන්න උත්සාහ ගන්නවා. ඉතින් මේක වචනෙන් කිව්ව පමණින් අපි ඒක බාරගත්තත් ඒක අපිට ප්‍රත්‍යක්ෂ වෙන්නේ නැහැ. නේද වචනෙන් කිව්ව හින්දා අපි නිකන් සද්ධාවෙන් අරගත්තට මොකද ඔය නිකන් කොයිකෝ යන යන තැන්වල මේ ලෝකේ මායාවක් මේ සත්‍ය නෙමෙයි අපි දකින්නේ කියලා කියෝ කියෝ ගියාට මොකද මේ හැබහැවට මේක ප්‍රත්‍යක්ෂ වෙන්න අදකින්න හේතු කාරණා අපි තුල නැහැ. නමුත් අපි හිතමු භාවනාවක් ප්‍රතිපදාවක් වඩන කෙනෙක් පැහැදිලිවම මේ කරන පුහුණුව තුළ උත්සාහවන්ත වෙන්නේ මොකද්ද? මෙන්න මේ තියෙන මායාව විනිවිද දකින්න දරන උත්සාහයක්. යථා ස්වභාවය දකින්න දරන උත්සාහයක්. එතකොට අපි මේ දකින දේ යථා ස්වභාවය නෙමෙයි කියන එක භාග්‍යතුන් වහන්සේ අපිට ප්‍රකාශ කරනවා. ඔය පේන දකින දේ නෙමෙයි මේ ඇත්ත ලෝකේ. ඔය පේන දකින්නේ දේ නෙමෙයි යථාර්ථය කියන අදහස ගෙන හැර දක්වන්න උත්සාහ ගන්නවා. එතකොට එන්නේ අදහස සහිත යම් සූත්‍ර දේශනාවක් තමයි අද දවසේ අපිට ඉදිරිපත් වෙලා තියෙන්නේ. එතකොට ඒක දිහා බැලුවොත් මේක මේ කලින් ඉඳන් සම්බන්ධ වෙච්ච ඇත්තෝ දන්නවා. අපි මේ සූත්‍ර කොටස පිළිබඳවත් යම් විවරණයක් ලොකු විස්තරයක් කතා කරලා තමයි පටන් ගත්තේ. එතකොට මේක මේ ඉති උත්තක පාළි කියන ඒ කොටස තුල අපි දවසකට එක සූත්‍රයක් ගානේ අරගෙන ඉදිරියට යන ගමනක් තමයි සිද්ධ කරන්නේ. එතකොට මේ වචන ගත්තොත් ඒ බුද්ධ ශාසනයේ ගිහි උපාසිකාවන් අතරින් යම් ධර්ම කරුණු අතර ඒ අග්‍ර තැනක් ලැබපු ධර්ම දැනුම පිළිබඳ අග්‍ර තැනක් ලැබපු ඒ කුජුත්තරා උපාසිකාවගේ වචන කියලා තමයි සඳහන් කරන්නේ. එතකොට අපි ඒ ඉතුත්තක පාළිය දිගේ ගොඩාක් ඉස්සරහට ගිහිල්ලා තියෙනවා. දැන් ඉන්නේ තික නිපාතේ තුන්වෙනි කොටසේ ඒ යම් විතක්ක වගේ අසුබානුපස්සී කියන සූත්‍රය තමයි මේ තියෙන්නේ. සෑහෙන දුරක් ගිහිල්ලා දවසකට එක එක සූත්‍රය ගානේ වගේ තමයි අපි අරගත්තේ කෙටි සූත්‍ර දේශනා යම් යම් ධර්ම කරුණු කීපයක් බුදුරජාණන් වහන්සේ ගොනු කරනවා. එතකොට ඔන්න ඔය විදිහට ඒ ඉදිරිපත් වෙච්ච කරුණ මේ අද දවසේ ඉදිරිපත් වෙන දේ ගත්තොත් එතෙන්දි තියෙන්නේ මේ යම් කිසි දියක මේ මායාව විනිවිද දකින්න දරන උත්සාහයක් ගැන ප්‍රකාශයක්. එතකොට මෙන්න මේ විදිහට මේ මායාව විනිවිද දකින්න මෙන්න මේ ආකාරයෙන් කටයුතු කරන්න කියන මතක් කිරීම තමයි බුදුරජාණන් වහන්සේ සිද්ධ කරන්නේ. නැවතත් කියලා අර මේ දකින ලෝකය මායාවක්, ඔය යථාර්ථය නෙමේ දකින්නේ, යථා ස්වභාවය දැකීමට අවශ්‍ය නම් මෙන්න මේ විදිහට කටයුතු කරන්න කියන අදහස බුදුරජාණන් වහන්සේ අපි ඉදිරියේ තියෙනවා. ඉතින් ඒ අදහස මෙන්න මේ කරුණු කීපයක් විදිහට තමයි ඉදිරිපත් කරන්නේ. පළවෙනි දේ කියනවා මේ කයෙහි අසුභය දක්නාසුලුව කටයුතු කරන්න කියලා. කයෙහි අසුබය දකින්න කියලා කියනවා. හරිද? ඊට පස්සේ කියනවා කයෙහි අසුබය දකින්න යම් කෙනෙක්ට අන්න කාමරාගයක් වෙනවාද ඒක දුර්වල වෙලා යනවා. ඒක තමයි මුල්ම කරුණ. දෙවනුව කියනවා ආනාපාන සතිය තමන්ගේ ගෝචර බිම කරගන්න. ආනාපාන සතියට සිහිය පිහිටෝ ගන්න. ඒ විදිහට ආනාපාන සතිය ගෝචර බිම කරගෙන ඉන්න කෙනෙක්ට එතනින් බැහැර වූ යම් යම් ආශ්‍රව මත පදනම් වූ විතර්ක මතුවෙනවාද ඒවා පහ වෙලා යනවා. ඒක අපි තව ටිකකින් ඉස්සරහට තව විස්තර කරගමු. නමුත් මේ ආශ්‍රව මත පදනම් වෙලා යම් යම් විතර්ක මතුවෙනවාද ඒවා බැහැරව යනවා. මේ විදිහට ආනාපාන සතියට සිහිය පිහිටවා ගන්න කෙනෙක්ට. එතකොට දෙවනි කරුණ තමයි. ඊට පස්සේ තුන්වෙනුව කියනවා සියලු සංස්කාරයන්ගේ අනිත්‍ය ස්වභාවය දක්නාසුලුව කල් ගෙවන්න. ඒ ස්වභාවය දක්නාසුලුව කල් ගෙවන කෙනෙක්ට අන්න යම් අවිද්‍යාවක් වේද ඒක පහ වෙලා යනවා. ඔන්න ඔය විදිහට කියලා මේ කරුණු තුනක් ඉදිරිපත් කරනවා. මෙන්න මේ දේවල් පුහුණු කරන්න පුරුදු වෙන්න කියලා. ඒ පුහුණු කිරීම තුළ අන්න අර යම් කිසි විදියක මායාව විනිවිද දකින්න බාධා වගේ තියෙන මේ දේවල් අන්න මේ මායාවට යම් ප්‍රේමයක් රාගයක් තියෙනවා නම් මේ මායාව අපි බදාගෙන වැළඳගෙන තියෙනවා නම් මේ මායාව විනිවිද දකින්න අපි අමාරුයි නේද? අන්න පළවෙනි දෙයින් අදහස් කරන්නේ ඒ වගේ දෙයක්. මෙන්න මේ කාමරාගයක් කියන්නේ මේ මායාව වැළඳ ගැනීමක්. එතකොට එයාගේ දුර්ලකම් එයාගේ අඩුපාඩු අපිට දකින්න අමාරුයි. තමන් ප්‍රේම කරන කෙනෙක් ඉන්නවා නම් ඒ ප්‍රේමය කොච්චර උග්‍ර නම් නේද? ඒ උග්‍ර වෙන තරමට අන්න මොකද වෙන්නේ? එයාගේ අඩුපාඩුවක් වැරදක් දක්නාසුළු අපිට කල් ගෙවන්න අමාරුයි. මොන දේ වුණත් එයා අඩුපාඩු කරන්නේ නැහැ. මොන දේ වුණත් එයානේ මේ වැරදි කියන අදහසින් මත් වෙනවා. අන්න ඒ වගේ දෙයක් තමයි මෙතනත්. එතකොට මේ අසුබය දක්නාසුළුව කයෙහි අසුබය දක්නාසුළුව කියවන කෙනෙක්ට යම්කිසි කාමරාගයක් වේද එය දුර වෙලා යනවා, දුරල වෙලා යනවා කියන අදහස කියන්නේ. දෙවනුව කියනවා මේ ආනාපාන සතියට හිත ගැනීම තුළ මේ ආශ්‍රව ඔය ආශ්‍රව ගැන කතා කරනකොට නිකන් ඕක කියන්නේ නිකන් මුහුන් වගේ ක්‍රියාවලියක්. මේ දාන එක පල්වෙවි ඒක අර ක්‍රියාවලියටම නතුවීමක් වගේ. දැන් සාමාන්‍ය ඔය මත් පැන් ගැන කතා කරනකොටත් කියනවා සුරාව සහ මේරය කියලා. සුරාව කියන්නේ ඔය ඩිසිලේෂන් ප්‍රොසෙස් එකක් කරා ගිහිල්ලා එනේවා. ඊට පස්සේ මේරය කියන්නේ අර පල් කරලා ගන්න ඒවා නේද? දැන් වයින් වගේ ගත්තොත් ඒ පල් කිරීමක් තුළ තමයි ඒ ක්‍රියාවලිය එන්නේ. එතකොට ඒ පල් කිරීමක් වගේ දෙයක් තමයි මේ ආශ්‍රව කියන අදහසේදී මතුවෙන්නේ. අර දේටම තව තව එකතු වෙවි ඒකම අර විකෘතියට නැත්නම් ඒ ක්‍රියාවලියට ලක් වෙමින් දූෂණය වෙමින් තව තව පැතිරෙනවා. එතකොට මෙන්න මේවැයින් මතුවෙන යම්කිසි විදියක අර තමුන්ගේ සංසාරගත බැඳීම් ඇබ්බැහි ඒවා මත පදනම් වෙච්ච විතර්ක ගැන තමයි මේ කියන්නේ. එතකොට සාමාන්‍යයෙන් භාවනාවක් පුරුදු වෙන කෙනෙක්ට දකින්න පුළුවන් নানা ප්‍රකාර විතර්ක මතුවලා එනවා. මේක නිකන් මේ ධාර්මික ස්වරූපයකින් සමහර වෙලාවට එනවා. මේක මේ කාගේදෝ බලපෑමක් මාතුල ක්‍රියාත්මක වෙනවා වගේ කියලා විතර්කයක් මතුවෙන්න පුළුවන් නේද? නැත්නම් මේ මමම කරනවා වගේ මේක මගේ සන්තකයේ පවතිනවා වගේ මම තමයි සරල බලධාරී කියලා විතර්කයක් මතුවෙන්න පුළුවන්. ඒකට සාක්ෂි පවා ඉදිරිපත් වෙනවා. නිකන් මම හිතන දේම වෙනවා වගේ වටපිටාවේ නේද? නැත්නම් මේ කාගේදෝ බලපෑමක් නිසා මාව ක්‍රියාත්මක වෙනවා වගේ සාක්ෂි පවා ඉදිරිපත් වෙනවා. එතකොට ඒ වගේ දේවල් බැලූ බැල්මට නිකන් හරි නිකන් ඥාන වගේ තමයි පේන්නේ. නමුත් අන්න අර ආසව වගේ ඒ සංසාරගත පුරුදු මත පදනම් වෙච්ච විතර්ක තමයි ඔවා. එතකොට දැන් භාවනාවක් පුහුණුවක් කරන කෙනෙක්ට අපි කියනවා ඕවට ලොකු වටිනාකමක් දෙන්න එපා කියලා. සමහර කෙනෙක් ඔය පරයන්කේ වගේ මතුවලා එන ආලෝක ගැන කතා කරනවා. කොහොපාට ආලෝක තිරයක් දිහාවට ඇදීගෙන ගියා ස්වාමීන් වහන්සේ මාව කියලා. ඉතින් කහ පාට ගැන කියනවා. නිල් පාට ගැන කියනවා. ඉතින් ඔව් වගේ විකාර කියෝ කියෝ ඉන්නවා. එයාට අපි කියනවා හුස්මට මොකද උනේ? ආ හුස්ම බලන්න අමතකුණානේ. අරක තමයි මට ප්‍රමුඛුණ අරමුණ කියලා. ඔන්න ඔය විදිහට නොයෙකුත් දේවල් ප්‍රමුඛ කරගෙන හුස්ම අමතක කරන ස්වභාවයක් අපිට දකින්න පුළුවන්. නමුත් අර නියම උපදේශ ලැබෙනවා නම් ලැබිය යුතු දේ තමයි අන්න ඔය සියල්ල අතරේ හුස්ම කොහොමද බලන්නේ. ඕවා නෙමෙයි අපේ ප්‍රමුඛතාවය. බලන්න අර හුස්ම දැනෙන්නේ කොහොමද? ආලෝක අතරේ හුස්ම දැනෙන්නේ කොහොමද? ඔය විදිහට විතර්ක අර විදිහේ අමුතු ඥාන වගේ විතර්ක පහළ වෙන අතරෙත් හුස්ම දැනෙන්නේ කොහොමද කියලා නැවත නැවත හුස්මට අවධානය ගන්න කියලා කියනවා. එතකොට මේ ගෝලයා හිතනවා අයියෝ මේ ඉරිසියාවටද කොහෙද මේ හාමුදුරු කියන්නේ කියලා. ඈ මේ හාමුදුරුවන්ට නම් මෙහෙම එළියක් පහළ වෙලා නැද්ද කොහෙද? ඒක නිසා ඉරිසියාවට කියනවා වෙන්නේ නැති කියලා හිතනවා. ඈ එහෙම නැත්තම් හිතනවා මෙහෙම ඥානයක් මේ හාමුදුරන්ට පහළ වෙලා නැතුව ඇති, මගේ ඥානෙට මේ හාමුදුරු ඉරිසියා කරනවා කියලා. ඈ ඔන්න ඔය විදිහේ අදහස් තමයි මතුවලා එන්නේ. මොකද හේතුව අර සංසාරගත ආශ්‍රව ඒ වගේ දේවල් හරි ප්‍රබලයි. මෙයාට පෙරේතකම තියෙන්නේ ඒ දිහාවට. දැන් මේ කැලේ ඉන්න කබරයෝ, ඈ කිඹුල්ලෝ වගේ කබරයෝ ඉන්නවා සමහර වෙලාවට. ඈ කබරයට අර කුණු ගොඩක් මලකුණක් තිබුණොත් කොහේ හරි හැතැම්ම ගානක් ඌ හොයාගෙන එනවා. සාමාන්‍ය නිතර දකින්න නෑ. මොනවාරි එකක් කුණු වෙනවනේ, මෙන්න ඇවිල්ලා බඩු දෙක තුනක් වටේ කරකිනවා. හරි අරක ගිලිනවා බොහොම ගිජු බවින්. අන්න මොකද උනේ? ඒ කුණු ගඳට ඇදෙන ගතියක්. ඒ කුණු ගඳ තමයි යාට ආකර්ෂණය. එන්නේ වගේ තමයි අපිටත් මේ මේ සංසාරගත මොන මොනවදෝ ටිකක් තියෙනවා. ඒක ආවහම අනිත්‍ය ඔක්කොම අමතක කරලා, ක්‍රමෙත් අමතක කරලා, තැනත් අමතක කරලා, ගුරුනාංශෙත් අමතක කරලා අරක පිටිපස්සේ යන ගතියක් තියෙනවා. එතකොට එන්නේ වගේ ඒවා මඩින්න මේ සූස්මට හිත ගන්න කියලා තමයි බුදුරජාණන් වහන්සේ කියන්නේ. ඒකයි ඔය කමඨාන් සුද්ධ කරද්දී ඔය කොයි දේ ආවත් හුස්මට සාපේක්ෂව ගැන කතා කරන්න. ඔය කොයි දේ ආවත් ඒ වෙලාවේදී හුස්ම කොහොමද බලන්න කියලා කියන්නේ ඔන්න ඔය අදහස තමයි. හරිද? ඊට පස්සේ තුන්වෙනුව කියනවා මෙන්න මේ විදියට මේ සබ්බ සංඛාර සමතං පස්සං. මෙන්න මේ විදියට සංස්කාරයන්ගේ මේ අනිත්‍ය ස්වභාවය ඒවැයේ සමතය දක්නාසුලුව කටයුතු කරන කෙනෙක්ට මෙන්න මේ අවිද්‍යාවක් වේද ඒක ප්‍රහාණය වෙනවා. අන්න නැවතත් අර මායාව විනිවිද දකින්න බැරි වෙන හේතුවක් තමයි මේ තියෙන අන්ධකාරයක් කියලා හිතන්නකෝ. අඳුරක යම් දෙයක් තියෙනවාද ඒ දේ අපිට හරියට දැක ගන්න අමාරුයි. අර විදිහට ඒ දේ මතුවෙන දෙයට පෙම්බැන්දක් දැක ගන්න අමාරුයි. මතුවෙන දේ ඔස්සේ විතර්ක කරත් ඒවා ඔස්සේ ඇදිලා ගියත් දැක ගන්න අමාරුයි. මතුවෙන දේ තියෙන්නේ අඳුරක නම් ඒත් දැක ගන්න අමාරුයි. එතකොට මෙන්න මේ අන්ධකාරය දුරු වෙන්නත් එළිය පහළ වෙන්නත් අවශ්‍ය දේ විදිහට කියන්නේ මොකද්ද? මේ ඇති වෙ නැති වෙන යම් යම් දෙයක් තියෙනවද? එය නැති වෙන සුළු, විනාශ වෙන සුළු ස්වභාවයක් මේ තුල තියෙනවා කියන බැල්ම පුරුදු කරන්න කියලා තමයි, ඒ අදහස පුරුදු කරන්න කියලා තමයි එතෙන්දිත් සඳහන් වෙන්නේ. එතකොට ඔන්න ඔය විදිහට මේ කරුණු තුනම ගෙන හැර දක්වන්නේ මෙන්න මේ මායාව විනිවිද දක්නා සුළුව වෙසෙන්න ඒ විනිවිද දැකීම සඳහා අවශ්‍ය වෙන කරුණු විදිහට තමයි මේ කිහිපයම ගෙන හැර දක්වන්නේ. එතකොට මෙන්න මේ එකින් එක මේ විදිහට කරුණු තුනක් බොහොම කෙටියෙන් ඉදිරිපත් කළා. ඊට පස්සේ ඒක ගාථා දෙකකින් ප්‍රකාශ කරනවා. එන්නේ ගාථා දෙක තමයි අද දවසේ අපි ඉදිරියෙන් තියාගත්තේ. එතන කියන්නේ මොකද්ද? අසුභානු පස්සී කායස්මින් ආනාපානේ පතිස්සතෝ සබ්බ සංඛාර සමතං පස්සං ආතාපි සබ්බදා. කයෙහි අසුභය දක්නා සුළුව සිටින ආනාපානේ පතිස්සතෝ, ආනාපානේ මනාව පිහිටි, සබ්බ සංඛාර සමතං බසං, සියලු සංස්කාරයන්ගේ සංසිවිදීම දක්නාසුලුව ඉන්න, මෙන්න මේ ආකාර තුනින් මෙන්න මේ අයුරින් සමකල්හි වීර්‍ය වඩන ඔන්න විදිහට අඳුනලා දුන්නා යම් කියන තැනැත්තෙක් උත්සාහයක්. ඊට පස්සේ කියන සවේ සම්මද්දසෝ බිකු යතෝ තත්ත්ව විමුච්ඡති අභිඤ්ඤාවෝසිතෝ සන්තෝ සවේ යෝගාතිගෝ මුනි. මෙන්න මොහු තමයි ඇති හැටිය දක්නා, අර මායාව විනිවිද දක්නා භික්ෂුව වන්නේ. යතෝ තත්ත්ව විමුච්ඡති, මොහු එයින් විමුක්ත වෙනවා. මොකකින්ද විමුක්ත වෙන්නේ? අන්න අර මායාවෙන් විමුක්ත වෙනවා, ඒකෙන් මිදෙනවා. අභිඤ්ඤාවෝසිතෝ සන්තෝ, ඒකම තමයි අභිඤ්ඤාව. අර විදිහට නිවැරදි දැක්ම ඔහු ලබා ගන්නවා. සවේ යෝගාති ගෝමුනි, මේ යෝගය ඕගය ඉක්ම වූ මුනිවරයා වන්නේ ඔහු තමයි. ඔක තමයි මේ කෙටියෙන් ඉදිරිපත් කරන කරුණු ටික. එතකොට ඔන්න ඔය විදිහේ අදහසක් තමයි අද දවසට ඉදිරිපත් වෙන්නේ. එතකොට අපි හිතමු දැන් මේ අසුභානුපස්සී කායස්මින් කිව්වහම මේ අසුභය කරන්න යන කට්ටියට තියෙන අවුල තමයි මේ හැම වෙලේම අසුභය කරන්න යනවා. අසුභෙම්ම ඉන්න යනවා. එහෙම එකක් නෙමෙයි මෙතන කියන්නේ. සුදුසු කල්හි සුදුසු අයුරින් කටයුතු කිරීමක්. අපි හිතමු හුස්මම බලන කෙනෙක් උනත් හුස්මෙත් ඔය අසුභයක් දකින්න පුළුවන්. හරිද? හුස්මේ කොහමද අසුභයක් දකින්නේ? හුස්මේ අභාවය දකිනවා නම් අන්න ඒ තුල අපිට අසුභය දැක ගන්න පුළුවන්. සාමාන්‍යයෙන් ආධුනික කෙනෙක්ට හුස්මේ අභාවය විනාශය දකින්න අමාරුයි. එයාට හුස්මේ මැද අල්ලන්න පුළුවන්, අමාරුවෙන් මුලටත් එන්න පුළුවන්. නමුත් හුස්මේ අග දක්නා සුළුව කල් ගෙවන්න එයාට අමාරුයි. එයාට ගොඩාක් වෙලාවට අලුත් අරමුණකට, ආකර්ෂණීය අරමුණකට ඒ හිත පයින්නවා. හරිද? නමුත් අන්න හුස්ම තුල බැලුවත් ඔය අසුබෙහ තියෙනවා. හුස්ම තුල බැලුවත් ඔය සබ්බ සංඛාර සමතේ තියෙනවා. හරිද? හුස්ම මේ හුස්මේ ක්‍රියාවලිය දක්නා සුළුව කල් ගෙවන කෙනෙක්ට දකින්න පුළුවන් මෙන්න මේ සංස්කාරයන්ගේ සංසිඳීම. අර විදිහට හුස්ම කොහමද ගොරෝසු හුස්ම කෙටි වෙලා සිවුම් වෙලා නැති වෙලා යන්නේ කියලා. ඉතින් ওই විදිහට ගත්තොත් අපි මේ කරන පුහුණුව තුලත් මේ ක්‍රියාවලිය තුනම පුහුණු වෙනවා, දක්නා සුළුව කල් ගෙවනවා. නමුත් අපි හිතමු මේ අසුභය වගේ දෙයක් අපිට අපේ ජීවිතවලට ප්‍රායෝගික වෙන අවස්ථා තියෙනවා, යම් යම් අවස්ථා. ඒ වෙලාවට විතරක් මෙනෙහි කිරීම ප්‍රමාණවත්. සාමාන්‍ය ඔය වැසිකිලි කැසිකිලි කරපු වෙලාවක පොඩ්ඩක් හැරිලා බැලුවා නම් ඒකම ඇති. හරි, දවසකට දෙවරක් විතර ඕකට අවස්ථාව වෙනවනේ. දෙවරටත් වැඩි ඉන්නේ කැසිකිලි අවස්ථාවත් ගත්තාම නේද? ඈ, එතකොට බඩේ අමාරුවක් වැඩි තියෙන වගේ දවසක වැඩිපුර ඕකම ඉනේ කරන්න පුළුවන්. ඈ, ආ, ඒ වගේ අවස්ථාවක් ඔතේකුත් එනවනේ. ඊට පස්සේ අපි හිතමු දැන් වැරදිලාවත් අසනීප වෙලාවකදී හරි වමන යනවා. වමන යන වෙලාවට මේක නිකන් මගේ වමන යන්නේ මේ වගේ තමයි මේ ඉක්මනට පිය දාලා එන්නේ නේද? ටක් ගාලා අර ෆ්ලෂ් කරලා දාලා ඕදලා දාලා එන්නේ. නමුත් පොඩ්ඩක් මේ වමනේ දිහාත් පොඩ්ඩක් බලන්න පුළුවන් හැරලා. මේක නිකන් මේ මාතුල තිබුණු ආහාරයේ ස්වභාවය කොහොමද? දැන් මේ පිට වෙලා ගියාම කොහොමද කියලා නේද? අන්න වමනේක. දැන් සාමාන්‍ය ඔය රිලා උබල්ල වගේ වුණනම් ඕක මගේම කියන සංඥාවෙන් තමයි, වමුට පිට වෙලා ගියත් ඒක මගේ සංඥාවෙන් තමයි තියෙන්නේ. ඈ, ඔය වමනේ දාලා ආව බරබර ගාලා ඒක කාලා දානවා කොහොම හරි ඇතුළට දාගන්නවා. අපරාධ මේ අමාරුවෙන් කාපු ඒවා කියලා. කෙසේ නමුත් දැන් අපිට ගත්තොත් ඒක පිට වෙලා ගියාම ආපහු නිකන් නොදකින් නොදොමකින් තමයි. හැබැයි මේ මාතුලම තියුණු ආහාරය මේක ස්වභාවය කොහොමද දැන්? මේ ප්‍රිය විදියට ගත්ත ආහාරය කියලා ඒ වාමනේ ගියපු වෙලාවට පොඩ්ඩක් වාමනේ දිහා බැලුවා නම් ඇති. ඊට පස්සේ මේ කෙස් රැවුල් නේද? ඔය රැවුල කපනවා, කෙස් කපනවා, ඔය විදියට නොයෙකුත් දේවල් කරනවා. ඒ වගේ වෙලාවක අන්න පොඩ්ඩක් ඒ කපපු රැවුල දිහා කෙස් දිහා බැලුවොත් අර අර අසුබේ ඒ තුළ අපිට දැක ගන්න පුළුවන්. ඒ තුළ දැක ගන්න පුළුවන්. සාමාන්‍ය කෙනෙක් පැවිදි වෙන වෙලාවදිත් ඔය ලබා දෙන්නේ තච පංචක කර්මස්ථානය තමයි. ඒ කියන්නේ ඔය ඔය කේසාලෝමා නකා දන්තා තචෝ. කේසාලෝමා නකා දන්තා තචෝ. ඔන්න ඔය විදියට කෙස් රොදක් කපල අතර දීලා කියනවා මේක මෙනෙහි කරන්න. මුලින්ද ළඟට මෙනෙහි කරන්න, අගේ ඉඳලා මුලට මෙනෙහි කරන්න කියලා ඔය ඔය තච පංචක කර්මස්ථානය තමයි ලබා දෙන්නේ. එතකොට ඒකේ නම මෙනෙහි කරන්න ඕනේ කේසාලෝමා නකා දන්තා තචෝ. තචෝ දන්තා කේසාලෝමා නකා. නෑ පැටලුණා. කේසා ලෝමා නකා දන්තා තචෝ, තචෝ දන්තා නකා ලෝමා කේසා. අර මුලින්ද ළඟට අගින්ද මුලටයි මෙනෙහි කරන්න ඕනේ අර කෙස් බාන අතරේ තච පංචක. එතකොට ඒ කෙස් රොද තමයි අතර දෙන්නේ. මේ තමුන්ගෙම හිසෙන් මේ කපල අතර දෙන්න කෙස් රොද. ආයිති අපිටත් කෙස් හපන වෙලාවල් කොත් එකුත් එනවනේ රැවුල බාන වෙලාවල්. එහෙම නැත්නම් බත් එකේ තිබිලා නෝනා මාත්‍යාගේ කෙස් ගහක් හම්බු වෙච්ච වෙලාවක අන්න බලන්න පුළුවන් ඒක දිහා. අර වලියක් දා ගන්නවට වැඩිය නේද? ඔන්න ඔය විදිහට මේ නියපොතු කපන වෙලාවට, දත් මදින වෙලාවට, නාන කරන වෙලාවට ඔය විදිහට කොතෙකුත් අපි මේ ඇඟේ අසුබය දකිනෝ නිතිපතා. අන්න ඒ වෙලාවට දැකීමම ප්‍රමාණවත්. ඒ කියන්නේ මොකද්ද? ඒ කායේ ඒ වෙලාවේදී ඒ යම් සුදුසු කරුණු ඉදිරිපත් වෙලා තියෙනවා. ඒ සඳහා අන්න ඒක දක්නා සුළුව කල් ගෙවන්න පුළුවන් ඒ වෙලාවට. ඊට පස්සේ හුස්මත් දක්නා සුළුව කල් ගෙවනවා අපේ කුත්තිකුත් අවස්ථාවල. තවත් වෙලාවකට මේ සබ්බ සංකාර සමතන් මේ සංස්කාරයන්ගේ සංසිඳීමක් ඒ වගේ දෙයක් දක්නා සුළුවත් කල් ගෙවන්න පුළුවන්. අර විදිහට පතුල විදිහට තියුණ දේ කොහොමද පරිවර්තනය වෙලා වෙනස් වෙලා යන්නේ? හුස්ම විදිහට තියුණ දේ කොහොමද පරිවර්තනය වෙලා වෙනස් වෙලා යන්නේ? ඔන්න ඔය විදිහට නැවත නැවත මේ සිහියක් පිහිටවාගෙන කල් ගෙවන කෙනෙක්ට ওই විදිහේ අවස්ථා කොතෙකුත් මතුවලා එනවා. එතකොට තේරුම් ගත යුත්ත තමයි මේ අපි කරන පුහුණුවෙන් පිටස්තර බාහිර දෙයක් නෙමේ සඳහන් වෙන්නේ. සිහිය පිහිටවාගෙන කල් ගෙවීම තුළ ওই විදිහේ ওই අවස්ථා තුනටම සාධාරණ දේවල්, ඒ අවස්ථා තුනටම අදාළ දේවල් විටෙන් විට මතුවලා එනවා. ඒ මතුවලා එන වෙලාවට ඒක දැකීම ප්‍රමාණවත්. ඒ දැකීම තුළ අන්න මොකද වෙන්නේ? මේ පිහිටවාගෙන වැඩ කටයුතු කරන සිහියක් තුළ මෙන්න මේ යථා ස්වභාවය දැක ගන්න පුළුවන්. මේන් අත්මිදෙන්න පුළුවන්. මෙන්න මේ කියන මායාවෙන් අත්මිදෙන්න පුළුවන් කියන සහතිකේ භාග්‍යතුන් වහන්සේ අපිට ලබා දෙනවා. දැන් අද දවසේ අර කමඨහන් වார்த்தාවලත් ඉදිරිපත් වුණු දේ, මේ පතුල විදියට මෙච්චර කාලයක් අත්දැකපු දේ දැන් කොහොමද විකෘතියක් බවට පත් වෙන්නේ? තිත් ගොඩක් බවට පත් වෙන. දැන් තිද්ද පතුලද යථාර්ථය? ඈ හුස්ම කියලා මේ අත්දැක්ක දේ කොහොමද වයිබ්‍රේෂන් එකක් බවට පත් වෙන්නේ? වයිබ්‍රේෂන් එකද හුස්මද යථාර්ථය? ඔන්න ඔය විදිහට මේ ඇත්තටම මේ මායාවක් තමයි දකින්නේ. හරි. දැන් අපි ඇස් දෙක පියාගෙන අපේ කයට අවධානයක් අරගෙන බැලුවොත් අපිට දැනෙන හොඳ හැටියට මේ වාඩි වෙලා ඉන්නවා කියලා. නමුත් මේ වාඩි වෙලා ඉන්නවා කියන සංඥාව අරගන්නේ මොකක් මත පදනම් වෙලාද? අන්න යම් යම් ඩොට් පොයින්ට්ස් ටිකක්, ඒ කියන්නේ අර ග්‍රාෆ් එකක ඩොට්ස් වගේ මේ යම් යම් ලක්ෂ ටිකක් මත පදනම් වෙලා තමයි මේ 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 හැඟීම අරගෙන තියෙන්නේ. එහෙම නැතුව මේ කයක් දැනෙනවා කියන ස්වභාවයක් නෙමෙයි, කයක් දැනෙනවා කියන මායාවක් අපි හදාගන්නවා යම් යම් දැනීම් ටිකක් මත පදනම් වෙලා. ඇස් දෙක පියාගත්ත වෙලාවක බලන්න මේ කය තියෙනවා කියලා මං අඳුරගන්නේ කොහොමද කියලා. එතකොට තේනවා ඔන්න පස්ස තද වෙලා තියෙනවා. පස්ස කියලා අඳුන්නනවා ඒ කැල්ලට. කොන්ද තද වෙලා තියෙනවා, ඒ හරිය දැනෙනවා. මේ ඇඳුම් තද වෙලා තියෙනවා, ඒ තැන් තැන් දැනෙනවා. මේ මුළු ඇඟම දැනෙනවා කියලා එකක් නැහැ. ඒ වෙනුවට යම් යම් තැන් ටිකක් දැනෙනවා. ඒ තැන් ටික එකතුවක් සම්ප්‍රයුක්තයක් අපි කයක් විදිහට අත්දකිනවා. ඕක තමයි ඔකේ යථාර්ථය. එතකොට මේ මායාවක් කියන එකේ අර්ථය තියෙන්නේ ඕක තමයි. මේ තිත් ටිකක් එකතු කරලා ග්‍රාෆ් එකක් ඇඳලා පෙන්නනවා. ඒකත් 3D නේ, මැට්‍රික්ස් ඇඳලා පෙන්නන්නේ. මේ ලස්සන්ට මේ විදිහට ග්‍රාෆ් එකක් ඇඳලා පෙන්නන මෙන්න කයක් තියෙනවා කියලා, මෙන්න පුද්ගලයෙක් හැසිරෙනවා කියලා, නමුත් ඇත්තටම එහෙම එකක් නෑ. එහෙම එකක් නෑ, මේ මනසේ මායාවක්. ඔය ඔය යම් කිසි දාර්ශනික අදහසක් තියෙනවා මේ මොකද්ද man without a head කියලා. ඒකේ ඒකේ ඒගොල්ලෝ ඉදිරිපත් කරන තර්කය තමයි ඔබට හිසක් නැත. හරි, හිසක් තියෙනවා කියලා ඔප්පු කරන්නේ කොහොමද? ඉතින් කණ්ණාඩියක් ඉස්සරහට බලලා කිව් ගිල්ලා කිව් හැකි, එහෙම කිව් හැකි, අලල බලලා කිව් හැකි, මෙන්න මගේ ඔළුව අහුවෙනවා කියලා. නමුත් ඔය අහුවෙන්නේ මොකද්ද? අහුවෙන්නේ නිකන් යම් දැනීම් ටිකක් අහුවෙනවා. ඒක ඔළුව විදිහට අපි අඳුන්නනවා. කණ්ණාඩියක් ගිහිල්ලා බැලුවාම ඔය මට වැඩිය අඩි 3-4ක් ඉදිරියෙන් තමයි හිස පේන්නේ. මේ හරි කේන්ද්‍රය මොකද්ද? මේ බලන කේන්ද්‍රය මොකද්ද? මේ මේ හිස කියන තැන කේන්ද්‍රයේ තියෙන්නේ මොකද්ද කියන එක අඳුන්නන්න අපිට හැකියාවක් නැහැ. අපි හැම වෙලේම මේ මේ බාහිරයට තමයි මේ මනස විහිදෙන්නේ. අර ඇතුළට යොමු කළ බැලුවොත් ප්‍රශ්නාර්ථයක්. ඔළුව විකාර වෙලා යන ටික වෙලාවකින් මේක දිහා බලා ඉඳලා ඔන්න ඒ විදිහ අදහසක්. ඒ දාර්ශනිකව ඒගොල්ලෝ යම් අදහසක් ඉදිරිපත් කරන්නේ මේ 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 සෙල්ෆ්ලස් නේචර් එකක් ගැන මේ කියන්නේ. හිසක් නැහැ කියන නිකන් ඇවිස්සලා එන වගේ අදහසකින් ඉදිරිපත් කරනවා මෙන්න මේ කියන කතාව. මෙන්න මේ මායාවක් තමයි මේ අත්දැකීමින් ඉන්නේ. මේ 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 කයක් මේ හිසක් කියලා අත්දකින්නේ මෙන්න මේ විදිහ දෙයක් කියලා. ඉතින් ඔන්න ඔය කියන මායාව දක්නාසුලුව කල්ගෙවීමක් තමයි සාමාන්‍ය අපි කරන පුහුණුව. ඒ පුහුණුව තුළ අන්න යම් යම් උත්සාහයක් කරනකොට ටිකෙන් ටික තේරෙනවා මෙන්න මේ පාදය කියලා තියුණ දේ, හුස්ම කියලා දෙවුණ දේ, ඔන්න වයිබ්‍රේෂන් එකක් තිත් ගොඩක් බවට පත් වුණා කියලා. ඒ තිත් වලින් තව තව දේවල් මැවිලා එනවා. ආපහු තිත් වලට දිය වෙලා යනවා. ඉතින් ඔය තිත්වත් ඔය පාදේවත් ඔය දෙකම ස්ථිර විදියට ගන්නේ නැතුව නැවත නැවත මෙන්න මේ නිරීක්ෂණයක් සිද්ධ කිරීම තමයි මේ මායාව විනිවිදින්න තියෙන ක්‍රමවේදය. ඒක සඳහා සෑහෙන යම් කිසි විදියක සිහියක්, සීකල්පනාවක් අවශ්‍යයි. තින් දැන් ගොඩ දෙනෙක් හරිම කනගාටුයි දැක්කහම නිකන් මේ මායාවේම වහල්ලු වගේ තමයි. මේ මිනිසුන්ගේ පසුබිම් නිසා, ඒගොල්ලෝ ලැබපු අත්දැකීම් නිසා, ඒගොල්ලන්ට ලැබුණු ඉඩකඩ නිසා වෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒක බොහොම දුක්ඛිත තත්ත්වයක්. ගොඩ දෙනෙක් ඉන්නේ ඒකේ තමයි. ඒකේ තමයි. ඉතින් ওই ස්කෝලේකට ගියත් සමහර වෙලාවට ඒ කියන දේක් තේරුම් ගන්න තරම් හැකියාවක් මේ ළමයින්ට නැහැ කියලා තේරෙනවා බැලු බැලමට. ඉතින් මොකද කරන්නේ? නෑ ඊයේ ගියා ඒ යම් පලාතක මොකක්ද දැරණියගල පැත්තේ පුදුම දුෂ්කර ස්කෝලේකට. කඳු නැගලා 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 ගිහිල්ලා යාන්තම් යාගත්තා. මෙල්ලම 140යි මුළු ස්කෝල්ටම ඉන්නේ. එකේ පන්ති ඉඳලා 11 පන්ති වෙනකන් තියෙනවා. හරිද? ගුරු වරුත් 22ක්ද කොයිද ඕනලු, ඒකෙන් බාගෙලු ඉන්නේ. ඈ ඉතින් ඔය ඉතින් ඒ ළමයි දිහා බැලුවම අර සිහියක් තියා මෙලෝ දෙයක් දී ගන්න අමාරු එක පාට. ඒ ප්‍රින්සිපල් මහත්තයත් කියනවා, "හවින්නාද වාඩි වෙලා විනාඩි 15ක් ඉන්න ඇලු මේ ළමයි මොනම විදිහකවත් තියන්න බෑලු." අහගෙන ඉන්දියා වාඩි වෙලා ඉන්දියා. හාමුදුරුවෝ ඉඳා වෙන්නේ නැති. හැබැයි අර බොහෝ දුරට තේරෙනවා මේ කියන දේ අලුවට ගියාවත් මේක මේ ආબોධ කරලා දෙන්නවත් හරි අමාරුයි. ඉතින් ඒ දරුවමනේ ලොකු වෙන්නේ දවසක ලොකු වෙලා ඒ ගොවිතැන් බත් කරගෙන ඒ වැඩ කටයුතු කරගෙන ඉඳීවි. හැබැයි මේ වගේ දෙයක් කොහොමද කතා කරන්නේ? මේ වගේ දෙයක් කතා කරන්නේ කොහොමද? අමාරුයි. අමාරුයි. මේ මිනිසුන්ට ඒ අවබෝධ ශක්තිය නැහැ කියලාත් නෙමෙයි මේ කියන්නේ. ඒ වෙනුවට ඒකට ඒ විවෘත භාවය අරගන්න හරි අමාරුයි. මේ වගේ ටොපික් එකක් කතා කරන්න අමාරුයි. මේ වගේ දෙයක් කතා කරන්න සෑහෙන මේ වෙහෙසක් ගන්න ඕනි. මොකද ඒගොල්ලොන්ගේ අවධානය තියෙන්නේ අර මායාවේ තුල තමයි. ඒක තමයි ඒගොල්ලන්ගේ අවධානය. ඒකේ දේවල් වලට පෙන්බඳිමින්, ඒකේ දේවල් ඔස්සේ හඹාගෙන යමින්, තව තව අන්ධකාරයේ රජ කරමින් කල් ගෙවනවා. ඉතින් ඒ බැලුවාම නිකන් ජාතියක් විදිහට අපි නිකන් අසාර්ථකයි වගේ බැලුව බැලමට පේන්න පුළුවන්. ඒ විශේෂයෙන් ඒ ගම්පලාතල මිනිස්සුන්ට ඒ බොහොම දුෂ්කර තත්ත්වයකට තමයි ජීවත් වෙන්න වෙලා තියෙන්නේ. අර විදිහට ගුරුවරුවත් ප්‍රමාණාත්මකව නැහැ. ඉතින් ඒ වගේ තත්ත්වයකට තියෙන්නේ. ඉතින් ඒ විදිහට විවෘත භාවය අඩුව මේ විදියට අවධානයක් පවත්වන්න බැරුව සමහර විට නිකන් ඒ පද්ධතියක් විදියට අසාර්ථකයි වගේ පේනවා බැලු මැල්මට. මේ මේ ඒ දරුවන්ට ඒ පන්ති අවධානය තියාගන්න බෑ. කොහෙද වැරද්ද? ආර්ථික ප්‍රශ්නවලද වැරද්ද? දෙමව්පියන්ගේද වැරද්ද? අධ්‍යාපන නිර්දේශවලද වැරද්ද කියලා ප්‍රශ්නයක් මතුවෙන්න පුළුවන්. නමුත් ඉතින් ඒ වගේ යථාර්ථයක් තියෙනවා. ඉතින් ඒ වගේ වික්ෂිප්ත වෙච්ච එහෙම මෙහෙ හැසිරෙන මනසකින් මේ වගේ දෙයක් තේරුම් ගන්න කතා කරන්න අමාරුයි. ඒ වගේ වෙලාවට අපිට ඉතින් යම් උත්සාහයක් දරුව හැකි මෙම 100න් 100 කියන සංකල්පය යම් පමණකට අඳුන්වලා දෙන්න කීප දෙනෙක් බාර ගන්න බවත් හැබෑව. හැබැයි බොහෝ දෙනෙක්ට ඒක ගැන හැකියාවක් ඒක බාර ගන්න තරම් විභවයක් නැති වෙන්න පුළුවන්. කෙසේ නමුත් අපි හිතමු අපි යම් යම් පමණකට අපේ ශක්තිය දියුණු කරගෙන ටිකෙන් ටික සමහර විට යම් අවධියකදී ජීවිතවල යම් අවධියකදී එන්නත් පුළුවන් ඒක. මේ මේ අවධිවලදී ආවේ නැහැ. නමුත් මෙන්න මේ අවධියේදී මට මේ වගේ පණිවිඩයක් ගෝචර වුණා. අන්න ඒ විදිහට යම් අවධියකදී යම් හේතු කාරණා සහිතව අපි අපිටත් මේ ගෝචර වුණාට පස්සේ අන්න ටිකෙන් ටික මේ මායාව විනිවිද දක්නා සුළුව කල් ගෙවන්න පුළුවන්. ඒක අපිට ඉන්න තැනේ පිළිබඳ ප්‍රශ්නයක්වත් වටපිටාව පිළිබඳ ප්‍රශ්නයක්වත් මොන ජාතිකයේද මොන ආගමිකයේද කියලා කියන ප්‍රශ්නයක්වත් නැහැ. ඒ වෙනුවට මේ පුහුණුව තමන් තුළ ක්‍රියාත්මක කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. ඒක ස්ථාවර කිරීම තමයි අවශ්‍ය වෙන්නේ. දැන් පහුගිය දවසක කොල්ලෙක් ආවා. ඒක ස්විස්සර්ලන්ඩ් එකේ. ඌ මේ මේ සර්ෆින් වලටත් එක්ක තමයි ඇවිල්ලා තියෙන්නේ. හැබැයි මෙහි ඉන්දියා සතියක් හමාරක් නැවතිලා. ඒතර ඒ කොල්ලා කියනවා ඇවිල්ලා මේ මේ මොකද්ද මේ මේ ලෝකෙ විදිහට මේ අත්දකින දේ කරප්ෂන් එකක්ලු. මේ මේ යථා ලෝකෙ නෙමෙයිනේ බන්තේ මේ අත්දකින්නේ. මට මේ භාවනා කරගෙන යදි තේරුණාලු මගේ මේ හිතවිල්ලකට හිතවිල්ලක් කියලා හිතවිල්ලේ ඉනිෂියල්ම ෆෝම් එක හිතවිල්ලේ මූලිකම හැඩතලය හරිම අමුතු දෙයක්. ඒ හැඩතලේ ක්ෂණිකව මම විකෘතියක් බවට පරිවර්තනය කරනවා. අනේ ඒකෙන් තමයි ওই වචන ගැළපීලා ඇතුළත කතාවක් හැදිලා එන්නේ. හැබැයි මේ මූලික හැඩතලයට වැඩිය මේ මම ගොතන කතාව සම්පූර්ණ වෙනස්. මම හැව එතකොට නිකන් හිතවිල්ලේ මූලිකම හැඩතලය නිකන් ඉමේජ් එකක් විදිහට දෙන්නේ කියලා. එතකොට එයා කියනවා ඉමේජ් එකක් වෙන්නත් පුළුවන්ලු වෙන වෙන හැඩතලක් තියනවලු. ඒක හරිම පැහැදිලි කරන්න අමාරු අත්දැකීමක් කියන්න අමාරු අත්දැකීමක්. හැබැයි මට තේරෙනවා මම මේ අත්දැකීම විඳින්නේ නැහැ. ඒක මතපදනම් වෙලා මම ටක් ගාලා ඒ අර මොනවා හරි වචන ටිකකට ඇතුළත කතාවකට පැන ගැනීමක් තමයි සිද්ධ කරන්නේ කියලා මෙන්න මේ විදිහට අර අර මූලිකම ප්‍රභවය හඳුන්වන්න ප්‍රභවය අත්දකින්න උත්සාහ කරනවා. උත්සාහ කරනවා ඒක ගැන කතා කරන්න උත්සාහ කරනවා. ඉතින් ඒ විදිහට ඒ විවිධ මට්ටම් වලින් අපි අපිට මේ පුහුණුවක් භාවනාවක් තුළ දකින්න පුළුවන් මේ මේ මායාවක් අපි අපිම ගොඩනගා ගන්න විදිය. අර කොල්ලාට පුදුම මේ ප්‍රශ්නයක්. ඉතින් මාර වැඩේනේ දැන් මේක කිය කල්පනා කරනවා. මම කොහෙන්ද කල්පනා කරන්න දෙයක් නැහැ තමයි ඔය නැහැ. ඕක තමයි යථාර්ථය. ඔය යථාර්ථය දැනගෙන ඉඳීමම ලොකු දෙයක්නේ. බොහෝ දෙනෙක් දන්නේ නැහනේ. ඈ මේක මේ 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 මෙහිම මේ කරප්ෂන් එකක තමයි මම මේ ජීවත් වෙන්නේ. මේ විදිහට මේ මායාවක තමයි මම මේ ජීවත් වෙන්නේ කියලා දැනගෙන ඉඳීමම ලොකු දෙයක්නේ කියලා ඉතින් කිව්වා. ඒක තමයි මේ මාර වැඩේ. මේක ගැන කතා කරන්නත් හරි අමාරුයි බැලුවාමනේ. දැන් මේක කතා කරලා මං කොහොමද තවත් කෙනෙක්ට මේක කිව්වහම තවත් කරප්ෂන් එකක් නේ එතන තියෙන්නේ. දැන් මම මෙහෙම දෙයක් අත්දැක්කා කියලා එයා ඇතුළත කතාවක් ගොඩ නගාගෙන තව කෙනෙක්ට ඒක පැහැදිලි කරන්න උත්සාහ ගන්නවා. තොර අහන කෙනා තවත් කරප්ට් කරලා නේක තේරුම් ගන්න නේද? අහන කෙනාගේ ඇහෙන වචන එයා තවත් ඒක විකෘති කරනවා. ඈ ওই විදියට විකෘතියක් තමයි අපි මේ කියන කතන්දර ඔක්කොම. එතකොට දැන් ඔය බණ කතාවක් වුණත් අපි හිතමු තායි භාෂාවෙන් ඉංග්‍රීසියට පරිවර්තනය වෙලා ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය හාමලා කොහොමත්ම ගන්න දෙයක් නැහැ. හරි කියවල වැඩක්ම නැහැ. කියලා ගන්න පුළුවන් අතහැරලා දාන්න පුළුවන්. හැයි අර කරප්ෂන් කීයක් හරහා ගිහිල්ලද ඒක එන්නේ අපි ළඟට. හරිද? ඉතින් ඔන්න ඔය විදිහට මේ අපි දෙයක් කියනකොට කෙනෙක්ට මේ දේ පැහැදිලි කරනකොට කොච්චර අසාර්ථක උත්සාහයක්ද ඒක. මේ මම මේ මායාවක් අත්දැකලා ඒ මායාව ගැන කෙනෙක්ට කියනවා. එයා ඒක අත්දකින්නේ එයාගේම මායාවක් හරහා. ඉතින් ඔන්න ඔය විදිහේ මේ වචනය කියන්නේ මේ මේ ලෝකේ අහිර වෙලා ඉන්නේ මේ වචනේ තමයි. මේ වචනේ කියන්නේ මුලාවක් මායාවක්. මේ වචනේ තුල තමයි මේ ලෝකේ අහිර වෙන්නේ කියලා බුදුරජාණන් වහන්සේ කියන්න හේතු කාරණා බොහොම සාධාරණයි. ඊට පස්සේ භාග්‍යතුන් වහන්සේ කියනවා වචනේ ඉක්මවලා ගන්න ඕනේ. එයාට වචනය ඉක්මවලා ගියාම එයා ගොළු වෙනවා. එයාට මේක කියා ගන්න බැරුව යනවා. රහතුන් ගැන අහගෙන ඉනවා. රහතුන් ගැන අහගෙන ඉන්නකොට කියනවා ඒගොල්ලෝ ගැන කතා කරන්න එපා. ඒගොල්ලෝ වචනේ ඉක්මවලා ගිහිල්ලා ඒගොල්ලෝ ගැන කතා කරන්න යාමම මෝඩකමක්. ඒගොල්ලොන්ව අර්ථ දක්වන්න යාමම මෝඩකමක් කියලා තමයි කියන්නේ. මොකද අර වචනේ ඉක්මවලා ගිහිල්ලා අර ස්පර්ශය ඉක්මවලා ගිහිල්ලා ස්පර්ශය මත තමයි ඔය සංඥා වේදනා චේතනා ඔක්කොම මතුවෙලා එන්නේ. ස්පර්ශය ඉක්මවලා ගියාට පස්සේ කොහොමද ඒක ගැන කතා කරන්නේ කියලා අහනවා. ඉතින් ඔන්න ඔය විදිහට මෙන්න මේ මායාව තමුන් අත්දැකීමම තමයි ක්‍රමවේදය. වෙන දෙනෙක්ට කියන්න යන්න අමාරුයි. කිව්වත් ඒක අසාර්ථකයි. හරි. ඔය බණ කියනවා කියන්නේ ඒ වගේ අසාර්ථක උත්සාහයක් තමයි. තම තමුන් භාවනාවක් ප්‍රතිපදාවක් කරලා දැක දැනි ගැනීම තමයි ක්‍රමවේදය. එක්තරා විදිහක අර පසේ බුදුරජාණන් වහන්සේ මියුට්නේ. ඒ මොකද්ද අමුතු නිකන් අර්ථයක් පෙන්වන්න කරනවා දැක්කා. හැබැයි කියන්න ගියේ නැහැ. කියන්න ගියේ නැහැ. මොකද කියලා වැඩක් නැහැ කියලා දන්නවා. කියන්න මේක තේරෙන්නේ නැහැ. හරිද? අද්ද නැතුව නිකයින් එක තමයි ක්‍රමවේදය. ඉතින් අර පසේ බුදු වෙලා නිහඬ වෙන පසේ බුදුරජාණන් වහන්සේ කෙනෙක් වගේ බැලුවාම මේ දහමත් මේ යථාර්ථයත් අපි දැනගෙන නිහඬ වෙනවා වගේ උත්සාහයක් ප්‍රතිපදාවක් තමයි අපිට මතුවෙලා ඇවිල්ලා තියෙන්නේ. ඉතින් එන්නේ ප්‍රතිපදාවක් ඒ විදිය උත්සාහයක් තම තමන් තුලත් වර්ධනය කරගන්න දියුණු කරගන්න මේ අද දවසේ මේ දේශනාවත් මේ අසාර්ථක උත්සාහයත් උපකාර වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු.
සාදු සාදු සාදු. ගෞරවනීය පූජනීය ධම්මකුසල ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ ඔබගේ අනුකම්පාවෙන් වෙහෙස මහන්සි නොබලා මේ අපේ වැඩසටහනේ ඒ කොටස් දෙකම ඉෂ්ට සිද්ධ කර දෙනු ලැබුවා. ඒ වගේම අදත් ඒ ඉෂ්ට සිද්ධ කර දෙනු ලැබුවා. ඒ වෙනුවෙන් අපි සියලු දෙනාගේම භක්තිය ඔබ වහන්සේට කෘතඥතාවේ මේ අවස්ථාවේ පුද කරනවා.
තව එක සතියයි. තව එක සතියයි ලොකු ආම්ද්‍රෝ වඩිනවා.
ඒ වගේම අපි සියලු දෙනා විසින් රැස් කරගන්න ලද්දා වූ සියලු කුසල ධර්මයන් ඔබ වහන්සේගේ දෙපා නැමද මේ අවස්ථාවේ පුද කර සිටිනවා. එම කුසල ධර්මයන්ගේ මහිමයෙන් ඔබ වහන්සේත් අප ආයක් ස්වාමීන් වහන්සේ ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු මේ සංවිධානය කරන පිරිසට අප සියලු දෙනාටත් උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගැනීමට හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. සාදු සාදු සාදු. ඔබ වහන්සේ වන්දනා කරන්න අවසරයි ස්වාමීන් වහන්සේ.
හොඳයි හරි.
ඕකාස වන්දාමි බන්ති
සකි හන්තු
මයා කතම් පුඤ්ඤං සාමිනා අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි.
සාමිනා කතම් පුඤ්ඤං මයිහං දාතබ්බං.
සාදු අනුමෝදී තබ්බං.
සාදු සාදු අනුමෝදාමි. ඕකාස ద్వාරත්වේන කතං සබ්බං අච්චයන් කමතමේ බන්ති
කමාමි කමිතබ්.
සාදු සාදු සාදු. ඕකාස කමාමි බන්ති
සකි හන්තු.
ဒုတိယံපි ඕකාස වන්දාමි බන්ති
සකිහන්තු.
තတိယံපි ඕකාස වන්දාමි බන්ති
සකිහන්තු. අභිවාදන සිලිස නිච්ඡං වද්දා අපචායිනෝ චතරෝ ධම්මා වද්දಂತಿ අයවන්නෝ සුඛං බලං ආයාරෝග්‍ය සම්පති සංඝ සම්පති මේ චතෝ නිබ්බාන සම්පති විනාතේ සමිච්ඡතෝ.
සාදු සාදු සාදු. ශීලවන්තං ගුණවන්තං පුඤ්ඤක්ඛෙත්තං අනුත්තරං දුර්ලභේන මයා ලද්දම් පසිතුං වන්දිතුං වරං සාරිපුත්තාදි තේරාණං ආගතං පටිපාටියා සද්ධා සීලං දයාවාසං බුද්ධ පුත්තං නමාමහං. සාදු සාදු සාදු.
සපත්තේවා. හැම දෙනාටම තේරුවන් සාදු.
තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.